සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පින්වත්නි බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 45ක් තුල ලෝකයට දේශනා කළේ ධර්මය. සබ්බ ධම්ම මූලපරියාය, ධම්මපරියාය, අනුධම්මපරියාය, මේ සියලු දේ ධම්ම, කුසල ධම්ම. බුදු කෙනෙක් බුදු වෙනකන් මේ ධම්ම කියන පදේ අර්ථයක් ධර්මයක් තේරුණේ නැහැ. අර අබුද්ධෝත්පාද කාලයකත් යම් ආකාරයක ලෞකික ධර්මයක් පනවාගත්ත සම්මත ධර්මයක් තියෙනවා. නමුත් බුදු කෙනෙක් බුදු වෙන්නේ මේ ලෝකයාව සසර දුකින් මුදවා නිදහස් කරන්නට මේ ධර්මය දේශනා කරන්න. ඒ නිසා බුදුහාමුදුරුවෝ බුද්ධ ශ්‍රාවකයන්ටත් මේ ශාසනය පවත්වාගෙන යන්න උපකාර වන ආකාරයට ධර්මය දේශනා කරන්න, එහෙම නැත්නම් දේශනා ප්‍රාතිහාර්ය පාන්න ඉඩ දුන්නා. දැන් ප්‍රාතිහාර්ය තුනක් තියෙනවා මිනිහෙකුට කරන්න පුළුවන්. අභිඥා ලැබූ ධ්‍යාන ලැබූ අයට ඉද්ධි ප්‍රාතිහාර්ය, ඒ වගේම ආදේශනා ප්‍රාතිහාර්ය. නමුත් බුද්ධ ශ්‍රාවකයෙකුට බුදුහාමුදුරුවෝ ඉද්ධි ප්‍රාතිහාර්ය පෑමත් ආදේශනා ප්‍රාතිහාර්යත් තහනම් කළා, අනුශාසනා ප්‍රාතිහාර්ය අනුදැන වදාළා. ඒ නිසා මේ බුද්ධ ධර්මය මේ ශාසනය පවත්වාගෙන යන්න, තවත් ලෝකයාට නිවන් මඟඵල ලබන්නට උපකාර වන ආකාරයට මේ ධර්මය දේශනා කරන්න කිව්වා. ඒ වගේම බුදුහාමුදුරුවම ප්‍රකාශ කළා මේ ධර්මය තමන්ගේ ගුරුවරයා. යමෙක් ධර්මය අවබෝධ කරගත්තොත් විතරයි මේ නිවන් මඟින මඟ පූර්ණ කරගන්න. යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. ධර්මය අවබෝධ කරගත්තා කියන්නේ මේ පටිච්ච සමුප්පාද ධර්මය නම් වූ හේතුඵල ධම නිවැරදිව තේරුම් ගත්තා. ඒ නිසා සෝ ධම්මං පස්සති, යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. ඒ මාර්ගය මෙනිවන් මඟ සෝතාපට්ටි සකදාගාමි අනාගාමි අරිහත් මාර්ගය දකින්නේ අර ධර්මය දැකගත්ත කෙනෙක්. ඒ නිසා මේ ධර්මය නිවැරදිවත් ප්‍රායෝගිකවත් භාවිතයට ගත්තොත් විතරයි ශාසනය රැකෙන්නේ, මඟඵල ලැබෙන්නේ, ලෝකයාට යහපතක් වෙන්නේ, ලෝකෝත්තර මේ සුද්ධියක් ලැබෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ නිතරම බොහෝ සූත්‍රවල මේ ධර්මය ඉදිරියටත් නිවැරදිව පවත්වාගෙන යන්න අවශ්‍ය සූත්‍ර ධර්මදේශනා නොයෙක් වත කිව්වා. මේ ධම්මකථික සූත්‍ර හයක් විතර තියෙනවා ත්‍රිපිටකේ. ඒ සියලුම තැන්වලදී බුදුහාමුදුරුව මතු ශාසනය පාත්තගෙන යන්න පුළුවන් විදියට ධර්මකථිකයෙකු විසින් අනුගමනය කළ යුතු නිවැරදි පිළිවෙත ධම්මකථික සූත්‍රවල දේශනා කරලා තියෙනවා. ඒ වගේම බුදුහාමුදුරුව තව නොයෙකුත් සූත්‍රවල විශේෂයෙන්ම කාලාමා සූත්‍රය, සතර මහාපදේශ, ඒ වගේම චංකි සූත්‍රය, කිංචි සූත්‍රය මේ බොහෝ තැන්වල මේ ධර්මය දේශනා කිරීම යම් යම් නියත පරමාර්ථ ධර්මයක් ඇතුව දේශනා කරන්න කිව්වා. මේ ලෝකේ හදන්න ධර්මයක් අවශ්‍ය නැහැ. ඒකට ඕන ධර්මයක් නෙමෙයි. මේ ලෝකෙන් ඈතර වෙන්නයි ධර්මයක් ඕන. හැබැයි බුදුහාමුදුරන්ගේ දේශනා කරපු ධර්මය යම් කිසි කෙනෙක් අනුගමනය කරනවා නම් උඹේ අර්ථ සාධනයත් උපදෝභාග විමුක්තියත් පූර්ණ වෙනවා. ඒ කියන්නේ මේ ධර්මයේ තියෙන්නේ ලෞකික ලෝකෝත්තර උඹේ අර්ථ සාධනයත් චේතෝ විමුක්තිය, ප්‍රඥා විමුක්තිය, උපදෝභාග විමුක්තියත් සාක්ෂාත් කරගන්න පුළුවන් ආකාරය. ඒ නිසා බුදුහාමුදුරුව මේ ධහම දේශනා කළේ මේ රජ සැප, සිතු සැප, දෙව් සැප, බ්‍රහ්ම සැප මිනිස්සුන්ට ලබා දෙන්න නෙමෙයි. දෙවියන්ට දෙවි සැප ලබා දෙන්න නෙමෙයි. බ්‍රහ්මයන්ට බ්‍රහ්ම සැප ලබා දෙන්න නෙමෙයි. මේ සැප කියන එක බොහොම අර තන අග ඇති පිනිබිඳක් වගේ තාවකාලික දෙයක් බව පෙන්වලා දීලා ඒ සැප කෙලවර වෙන්නේ දුකෙන් බව, අර පියේහි විප්පයෝගෝ අපියේහි සම්පයෝගෝ දුක්ඛ බව පෙන්වනවා. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව දේශනා කළා මේ ශාසනය පවත්වාගෙන යන්න නම් ඉදිරියටත් බුද්ධ ශ්‍රාවකයෝ මේ ධර්මයේ දේශනා කළ යුත්තේ ලෞකික ප්‍රතිලාභ ප්‍රසිද්ධියක්, ප්‍රචාරයක්, ප්‍රණාමයක්, ප්‍රබෝධයක්, ප්‍රශංසාවක් හෝ යම් ආකාරයක තාවකාලික වාසියක්, ලාභයක්, ප්‍රයෝජනයක් සඳහා නෙමෙයි. මුදල් එකතු කර ගැනීම නිසා සඳහා නෙමෙයි. ප්‍රසිද්ධියට පත්වීම නිසා සඳහා නොවේ. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුවම මේ එක්තරා සූත්‍රයක ඔය පොතේ අවසානට තියෙනවා 144 වෙනි පිටේ කිංති සූත්‍රය කියලා සූත්‍රයක්. මේක කාලාමහා සූත්‍රය, මහා සතර මහා ප්‍රදේශ, චංකි සූත්‍රය වගේම මේ කිංති සූත්‍රයත් ඉතාමත්ම වැදගත් සූත්‍රයක්. ඒ නිසා බුද්ධ ශ්‍රාවකෙක් හැටියට විශේෂයෙන්ම මේ ධර්මය දේශනා කරන, ලියන, ධර්මය ශ්‍රවණය කරන, ධම්මග අනුගමනය කරන යමෙක් ඉන්නවා නම් මේ ධර්මය භාවිතා කළ යුත්තේ කොහොමද, මොකටද, කොයි ආකාරයෙන්ද කියන එක තේරුම් ගත යුතුයි. ඒ සඳහා උපදෙස් මේ නමයක් මේ කිංචි සූත්‍රයේ පැහැදිලිව තියෙනවා. ඒ නිසා මේ කිංචි සූත්‍රය බුදුහාමුදුරුව දේශනා කරලා තියෙන්නේ කුසිනාරා නුවරදී. දැන් පිරිනිවන් පෑවෙත් ඔය අද බුදුගල කියන කුසිනාරා නුවර. ඔය කුසිනාරා නුවරට බුදුහාමුදුරුව මීට පෙරත් කීපතාවත්ම ඇවිල්ලා තියෙනවා. මේ අතරතුරේ තමා මේ කුසිනාරා නුවර වන සන්දෙඩි මේ කිංචි සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. බුදුහාමුදුරුව මේ කිංචි සූත්‍රයේදී ප්‍රශ්නයක් අහනවා. අහලා උත්තර දෙනවා. කින්තිවෝ භික්කවේ මයි හෝති ජීවර හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේසේති. කින්තිවෝ භික්කවේ මයි හෝති ජීවර හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේසේති. ප්‍රශ්නයක්. මම ඔබ කල්පනා කරන්නේ මම මේ ධර්මයේ දේශනා කරන්නේ මොන හේතුවක් නිසාද? ජීවර ලබා ගැනීමේ පරමාර්ථය, එදා ජීවර තමයි අමාරුම දේ තිබුණේ. පිණ්ඩපාතයටත් සේනාසනවලටත් අනිකුත් දේවල් වලටත් වඩා අමාරු වුණේ එදා ජීවර. මොකෝ ජීවර කියන ඒවා, රෙදි කියන ඒවා විකුණන්න කඩවල තිබුණේ නැහැ. රජගෙදර රජින පවා, රජිරුව පවා මේ රෙදි වියල තමයි ඇඳගත්තේ. ඉතින් ඒක නිසා බොහොම මේ ශ්‍රමණ බමුණන්ට, මහණ වූ අයට එක ජීවරයක් හෝ දෙකක් තමයි උපරිම තිබුණේ. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව ඇහුවා මේ අමාරුම ලබා ගන්න අමාරුම දේ. හැබැයි බුදුහාමුදුරුව කළේ බුද්ධ ශ්‍රාවකයන්ටත් අනුදැන වදාළේ අර අරිය වංශ දේශනාවේ තියෙනවා මේ අර මියගිය පරලෝ ගිය කෙනෙක්ගේ මිනිය ඔතලා දානවා පාංශුකූල රෙද්දකින්. පසට දිරා යන රෙද්දක්. ඒකයි පාංශුකූල රෙද්ද කිව්වේ. බුදුහාමුදුරුවොත් බුද්ධ ශ්‍රාවකයොත් කළේ මේ පසට යන දිරා යන අර මිනිහවතු රෙද්ද හෝදලා ගිහිල්ලා කඩ කපලා, ඒ රෙද්දත් කඩ කැපුවා. කඩ කපලා නැවත මහලා ඒ රෙද්ද ජීවරයක් හැටියට සකස් කරගත්තා. එච්චර අමාරුයි. ඒ නිසා බුදුහාමුදුරුව ප්‍රශ්න හතරක් ඇහුවා. කින්තිවෝ භික්කවේ මයි හෝති ජීවර හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේසේති. මේ භාග්‍යවතුන් වහන්සේ මහනවා, මම මේ ධර්මයේ දේශනා කරන්නේ අනුන්ගෙන් ජීවර ලබා ගැනීම සඳහාද? එහෙම නැත්නම් පිණ්ඩපාත හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේසේති. පිණ්ඩපාතය ලබා ගැනීම සඳහාද මේ ධර්මයේ දේශනා කරන්නේ? එහෙම නැත්නම් සේනාසන හේතුව, හිසට වහලක් කොහරි ඔය ජේතවනාරාමය වගේ තැන් එක එක අය හදලා පූජා කළා. එහෙම නැත්නම් තව නොයෙකුත් අය, රජවරු, සිටුවලු, ප්‍රාදේශීය නායකයෝ, නොයෙක් අය, සල්ලි තියෙන අය නොයෙකුත් ආකාරයට ගල්ලෙන් සකස් කරලා, නොයෙකුත් තැන් සකස් කරලා දුන්නා බුදුහාමුදුරන්ටත් බුද්ධ ශ්‍රාවකයන්ට. ඒක නිසා මේ ධර්මයේ දේශනා කරන්නේ අර සේනාසන ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්ද, අදහසින්ද, චේතනාවෙන්ද කියලා ඇහුවා. අවසාන වශයෙන් ඇහුවා සමනෝ ගෝතමෝ මේ ධම්මං දේශනා කරන්නේ ඉති බවා බව හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේශේති. බවා බව කියන්නේ මේකේ කොටස දෙකක් තියෙනවා. ඉති බවා අබව. බව කිව්වේ මේ පැවැත්ම තුළ හෝ මින් ඉදිරියට මතුවට හෝ ලබාගත් යමක් ලබා ගන්න. ඉති බවා බව හේතුවා කියන එකේ තියෙනවා ධ්‍යාන බවටපත් වෙන්න, දෙවි බවටපත් වෙන්න, අභිඥාලාභියෙක්, මැජික්කාරයෙක් බවටපත් වෙන්න, බ්‍රහ්ම බවටපත් වෙන්නද, එහෙම නැත්නම් අර රජ බවට, සිටු බවට, පෝසත් බවට, ධනවත් බවට, කුලවත් බවට, බලවත් බවට, නිලවත් බවට පත්වෙන්නද මේ ධර්මයේ දේශනා කරන්නේ. දැන් ඒ කාලේ අර සර්චාස්තුවරු මේ ධර්මයේ දේශනා කළ ඉති බවා බව හේතුව. අර ධ්‍යාන ලබාගෙන මේ දෙවි බවට, බ්‍රහ්ම බවට පත්වෙන්න කියලා බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙනවා. ඒ වගේම බොහෝ සත්‍ය ශාස්ත්‍රවරුන් ධර්මයේ දේශනා කළේ අර ප්‍රසිද්ධ බවට පත්වෙන් ප්‍රචාරය කරන්න ප්‍රතිලාභයක් ලබාගන්න නොයකුත් ප්‍රසිද්ධයක් ප්‍රචාරයක් ප්‍රණාමයක් ප්‍රබෝධයක් ප්‍රශංසාවක් තමන්ට ආපහු ලබාගන්න. බුදුහාමුදුරු ඇහුවා එතකොට මේ මම මේ දේශනා කරන ධර්මය ලෝකයාට මම මේ දේශනා කරන්නේ ජීවර ලබාගන්නද පිණ්ඩපාත ලබාගන්නද සේනාසන ලබාගන්නද එහෙම නැත්නම් අර ධ්‍යාන බව අභිඥා බව දෙවි බව බ්‍රහ්ම බව ලබාගන්නද එහෙමත් නැත්නම් අර ප්‍රසිද්ධ බව ප්‍රතිලාභයක් ලාභයක් ලබාගන්නද කියලා ඇහුවා. අහලා බුදුහාමුදුරුව කියනවා නකෝ නෝ බන්තේ භගවති එවං හෝති. මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ධර්මයේ දේශනා කරන්නේ නකෝ නෝ බන්තේ භගවති එවං හෝති. මේ කිසිම දෙයක් බලාපොරොත්තුෙන් ලබා ගන්න නෙමෙයි. මේ ධර්මය දේශනා කරන්නේ කළ යුත්තේ න චීවර හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේසේති නකෝ නෝ බන්තේ න පිණ්ඩපාත හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේසේති සේනාසන හේතුවා හෝ ඉති බවා බව හේතුවා මේ ධර්මය දේශනා කරන්නේ නෑ කියලා කිව්වා. එනිසා බුදුහාමුදුරුව මේ ධර්මය දේශනා කරනවා කළා තව ඉදිරියටත් බුද්ධ ශ්‍රාවකයොත් මේ ධර්මය දේශනා කළ යුත්තේ මේ චීවර සේනාසන පිණ්ඩපාත හෝ ඉති බවා බව හේතුව මේ ලෞකිකත්වය තුළ යම් ලබා ගන්න හැකි ප්‍රතිලාභයක් ප්‍රසිද්ධියක් ප්‍රචාරයක් මුදලක් ළමක් ලබා ගන්න හෝ එහෙම නැත්නම් මරණයෙන් මතු හෝ මේ ජීවත් ඉන්න කාලය තුළම ධ්‍යාන බවට අභිඥා බවට දෙවි බවට බ්‍රහ්ම බවට පත්වෙන්න නෙමෙයි මේ ධර්මය දේශනා කළ යුත්තේ. එහෙමනම් බුදුහාමුදුරුව අහනම මේ ප්‍රශ්නේ අහලා නච කිරවෝ භික්කවේමයි ඒවං හෝති මේ චීවර සේනාසන පිණ්ඩපාත බවා බව හේතුවා නිසා නිමේ ඒවංකෝ නෝ බන්තේ භගවති හෝති අනුකම්පකා භගවතෝ හිතේසි අනුකම්පකා භගවා හිතේසි අනුකම්පං උපාදාය ධම්මං දේසේති. මේ ලෝකයා විඳින දුක දැකලා අනුකම්පාවක් ඇති වුණා හිතේසි පුද්ගලයා හැම කෙනෙකුටම නෙමෙයි මේ මග අනුගමනය කරන්න පුළුවන් අය කරේ තමා කිව්වේ හිතේසි. ඒ අනුව ඒවංච කිරවෝ භික්කවේ මයි හෝති අනුකම්පකෝ භගවා හිතේසි අනුකම්පං උපාදාය ධම්මං දේසේති. එනිසා අනුකම්පාවක් ඇතුවමයි අර ලෝකයා දිගින් දිගටම නොකඩවා මේ දුක් පැවැත්ම පවත්වගෙන යනවා දැකලා මේ දුකෙන් මුදවා නිදහස් කිරීමේ චේතනාවෙන්මයි මේ ධර්මය දේශනා කළේ කිව්වා. ඊළඟට තස්මාතිය වික්කවේ මේ ධර්මය දේශනා කළේ යේවෝ මයා ධම්මා අභිඥා දේශිතා මේ ධර්මය දේශනා කරන්නේ අර අභිඥා ගැඹුරෙන් කෙනෙකුට යථාභූත ඥාන දර්ශනය ලබා ගන්න පුළුවන් විදිය. ඒ යථාභූත ඥාන දර්ශනය ලබන්න උපකාර වෙන්නේ මොකද්ද? සියයතිදං චත්තාරෝ සතිපට්ඨාන චත්තාරෝ සම්මප්පදාන චත්තාරෝ ඉද්ධිපාදා පංච ඉන්ද්‍රියානි පංච බලානි සත්ත බොජ්ජංගා අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. මොකටද මේ ධර්මය දේශනා කරන්නේ? මයා ධම්මා දේශිතා අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම බුද්ධකාරක ධර්ම බව උදුරා දමන්නට උපකාරක ධර්ම යථා පරිදි කෙනෙකුට අනුගමනය කරන්න පුළුවන් විදිහක. මේකෙන් පැහැදිලිව මෙතන කියනවා අර ඉතින ඉති බවා බව හේතුව නමුත් චත්තාරෝ සතිපට්ඨාන චත්තාරෝ සම්මප්පදාන චත්තාරෝ ඉද්ධිපාදා පංච ඉන්ද්‍රියානි බලානි සත්බොජ්ජංග අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. එතකොට මේ බුදුහාමුදුරුව දේශනා කරන මේ ධර්මය ධ්‍යාන ලබා ගැනීම හෝ අභිඥා ලබා ගැනීම හෝ ඉද්ධි ප්‍රාතිහාර්ය පෑම හෝ දෙව්සප රජසප සිටුසප ලැබීම හෝ දෙව් මිනිස්සප කෙලවර මතු බුදුවන බද බවට පත්වෙන්න හෝ බෝසත් බවට පත්වෙන්න හෝ නෙමෙයි මේ ධර්මය දේශනා කළේ. එනිසා මේ ධර්මය දේශනා කළේ මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් කෙනෙකුට යථාපරිදි පූර්ණය කරගන්නට මඟ පෙන්වා දීලා ඒ පුද්ගලයන්ව මේ සංසාර දුකෙන් මුදවා නිදහස්. තත්ත සබ්බෙහිව සමග්ගේහි සම්මෝධමානෙහි අවිවදමානෙහි චික්කිතබ්බා. එනිසා සබ්බෙහිව සමග්ගේහි සම්මෝධමානෙහි මේ සං දැකලා සම්මා වෙලා සමුච්ඡේදේති වෙලා සම්පහන්සේති වීමෙන් අභිවන්මානෙහි සික්කිතබ්බං. අර මේක තමාර සන්තෝ දන්තෝ තින්නෝ මේ තත්ත්වයට පත්වෙන්න තමා මේ ධර්මය දේශනා කළේ. එකනිසා බුදුහාමුදුරුව කිව්වා අර බුද්ධෝසෝ භගවා බෝධියාමි ධම්මං දේසේති, සන්තෝසෝ භගවා සමතයාමි ධම්මං දේසේති, දන්තෝසෝ භගවා දමතයාමි ධම්මං දේසේති, තින්නෝසෝ භගවා තරණයාමි ධම්මං දේසේති, පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානයාමි ධම්මං දේසේති. මේකමයි තත්ත සබ්බෙහිව සමග්ගේහි සම්මෝධමානෙහි අවිවදමානෙහි සික්ඛිතබ්බං. එනිසා පුද්ගලයෙක්ව ශික්ෂණය කරන්න, සංවර කරන්න, දමනය කරන්න තමන්ටම ක්‍රමය කියා දෙන්න සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්න මේ ධර්මය මේ දහම මිනිසුන්ට දේශනා කරනවා කියලා බුදුහාමුදුරුවම දේශනා කළා. ඊට පස්සේ ඒ මග්ගානං සම්මෝධමානං අවිමදමානං සික්ඛිතබ්බං ඊගාවට තියෙන්නේ. ඊගාවට කියනවා ද්වේ බික්කු අභිධම්මේ නානාවාද, මේ අභිධර්මය ගැඹුරු ධර්මය තත්ත චේ තුම්හාකාමං ඒවමස්ස ඉමේ සංකෝ ආයස්මන්තානං අත්තතෝ චේව නානං ව්‍යංජනතෝ චේව නානන්ති. තත්ත යම් බික්කුන් සුවචතරං මඤ්ඤයාට සෝ උපසංකමිත්වා ඒවමස්ස වචනීයෝ ආයස්මන්තානං කෝ අත්තතෝ චේවනානං ව්‍යංජනතෝ චේවනානං තදමිනා පේතං ආයස්මන්තෝ ජානාත යත අත්තතෝ චේවනානං ව්‍යංජනතෝ චේවනානං මා යස්මන්තෝ විවාදං ආපජ්ජිත්තාති. මේ මම මේ අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා හැටියට නානා අර්ථය නානා ධර්මය ගැඹුරින් අභිධර්මයක් හැටියට කෙනෙකුට තේරුම් කරලා දෙන්නේ අත්තතෝ චේවනානං ව්‍යංජනතෝ චේවනානං. මේක මේ දහම කියා දෙන්නේ මා යස්මන්තෝ විවාදං ආපජ්ජිතාති. මා කියන්නේ මිදි නිදහස් වීම. යස්මන්තෝ විවාදං අර වාද විවාද කරලා අර සත්‍යාස්තුවරුන් හෝ අනෙකුත් පරිභාජකයන් තීර්ථකයන් නිගණ්ඨයන් වගේ එදා හිටිය අය පරාද කරලා මගේ මතේ ජයගන්න හෝ ඒ අය පරාජි කරලා මං සතුටක් ලබන්න හොඳ හෝ වැනි ආපත්තියක් ආපජිත්තාති ආපත්තියක් ලබන්න නෙමේ. එක නිසා මේ ශ්‍රාවකයන්ට කියන්නේ මම මේ දේශනා කරන ධර්මය මේ බුදුහාමුදුරුව කියනවා මම මේ දේශනා කරන ධර්මය අර්ථ ධර්ම නිරුක්ති පටිසම්බිදා නානත්වය විග්‍රහ කරලා මේක සියලු පැතිකඩවල් පෙන්නලා දීලා තියෙන්නේ අර අනුන්ව පරාද කරලා මට සතුටක් ජයක් ලබන්න හෝ එහෙම නැත්නම් ඒ අයගේ මතය අනාථ කරලා මගේ මතය සනාථ කරන්න හෝ නෙමෙයි. ඒක නිසා කවුරු වුණත් මේ අර්ථ ධර්ම නානත්වය යම් ආකාරයකට ව්‍යංජන නානත්වය තේරුම් අරගෙන යථා පරිදි මේ තේරුම් ගත යුත්තේ අනික් මිනිහෙක් පරාද කරන්න තමන්ගේ මතවාදය ජයගන්න හෝ තමන්ගේ මතවාදය පමණයි මේකේ තියෙන්නේ කියලා හෝ පෙන්නලා ජයගන්න හෝ අනික පරාජය කරන්න හෝ නෙමෙයි කියලා බුදුහාමුදුරුව කියලා. දැන් මේ එකින් එක එකින් එක කරුණු කියනවා මේ ධර්මය දේශනා කරන්නේ මොකටද කියලා. අර ජීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය හෝ ඉති බවා බව හේතු ලබා ගන්න නෙමෙයි කියලා එකින් එක කියනවා. ඊළඟට කියනවා මේ ධර්මයේ දේශනා කරන්නේ යතා අත්තතෝ චේවනානං ව්‍යංජනතෝ චේවනානං මායස්මන්තෝ විවාදං ආපජ්ජති ඉති දුග්ගහිතං දුග්ගහිතතෝ ධාරේ තබ්බං සුග්ගහිතං සුග්ගහිතතෝ ධාරේ තබ්බං දුග්ගහිතං දුග්ගහිතතෝ ධාරිත්වා සුග්ගහිතෝ සුග්ගහිතේ ධාරිත්වා. ඒ කියන්නේ මේ ධර්මයේ දේශනා කරන්නේ අර දුගතියෙන් දුගතියටමපත් වෙන්න වැරදි විදිහට වැඩ කරන පුද්ගලයන්ට ඒ දුගතියෙන් මුදවා නිදහස් කරලා සුගතියෙන් සුගතියකට යන පාර මාර්ගය පිළිවෙත පෙන්ලා දීලා එකක් ඊළඟට දුග්ගහිතං දුග්ගහිතතෝ ධාරිත්වා සුග්ගහිතං සුග්ගහිතතෝ ධාරිත්වා ඒ අනුව යෝ ධම්මෝ යෝ විනයෝසෝ බාසිතබ්බෝ යම් කිසි කෙනෙකුට මේ සුගතියයි දුගතියයි වෙන් කරලා තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට යෝ ධම්මෝ යෝ විනයෝ සෝභාසිතබ්බෝ හේතුඵල ධර්මයට බහා ගලපා බලා කටයුතු කරන්න උගන්වනවා. ඒ වගේම ණය විනයට සසඳා බලන්න ඉගන්වනවා. ඉගන්වනවා විතරක් නෙමෙයි භාවිතයට ගන්න බාසිතබ්බා. ඒ නිසා මෙතන කරුණු තුනක් තියෙනවා. ඒ නිසා මේ ධර්මයේ දේශනා කරන්නේ අර හේතුඵල ධර්මයට බහා ගලපා බලන්න ණය විනයට සසඳා බලන්න සහ ඒ අනුව මේ ධහම භාවිතයට ගන්න. මේක කියව කියව සජ්ජායනා කර කර පිරිත් හැටියට කීමට පමණක් දේශනා කරන ධර්මයක් නෙමෙයි. දැන් අද කරන සියලු වැරදි මේ කිංචි සූත්‍රයේ තියෙනවා. ඉතින් ඊළඟට මේ කරුණු එකින් එක බුදුහාමුදුරුව විග්‍රහ කරනවා. මේ ඇත්ත වශයෙන්ම අද බලනකොට අද තත්වය මේ කිංටි සූත්‍රයේ බුදුහාමුදුරුව පෙන්වලා දීලා තියෙන සියලු දේ මේ ධහමට විරුද්ධව ආගමී කරන්නේ. අද දැන් ඔය ඕනම තැනක ධර්ම දේශනාවක් දේශනා කරනකොට මේ ධර්ම දේශනාව කරන්නේ අර පිරිකර ජීවර පිණ්ඩපාත සේනාසන වගේ දේවල් ලබා ගන්න. ඒ වගේම ඔය ධ්‍යාන අභිඥා භාවනා මධ්‍යස්ථානවල ඒ වගේ දේවල් ලබා ගන්න. අනිත් පාර ඔය ප්‍රසිද්ධියට ප්‍රචාරයට පත් වෙන ප්‍රතිලාභයක් ලබන්න. ඒක නිසා ඒක බුදුදහම නෙමෙයි. ඒක යම් ආකාරයකට යමි ධර්මාසනයක ඉඳලා දහම් දේශනා කළ එතෙන්දි පිරිකලක් ලබා ගන්නවා නම් ඒක පගාවකට ධර්මයක් දේශනා කළා වෙනවා. ඉතින් ඒක නිසා ඒක කිසිසේත්ම ගැළපෙන දෙයක් නෙමෙයි. නමුත් දානශාලාවේදී එතන දන් දෙන තැන්නේ එතෙන්දි ඕන කෙනෙකුට පින්වතෙකුට බුදුහාමුදුරුවෝ දාන දෙනවා දාලා දානශාලාවේ තියෙන්නේ පිරිකරක් දානයක් පූජ කරන්න. මෙතන තියෙන ධර්ම දානය. මෙතන තියෙන පිරිකර දෙන්න නෙමෙයි. මේක හොඳට පැහැදිලි කරන්න. ඒ වගේම අද සියලු දෙනා බොහෝ බුද්ධ ශ්‍රාවකයන් යයි නම් කරගන්න අය කරන්නේ ඔය රුපියල් 50,000 60,000 අරගෙන නොයෙකුත් ආකාරයෙන් මුදලට ධර්ම දේශනා කරනවා. ඒක රජේනුත් පුරුදු කරලා තියෙනවා. නිසා දැන් ගුවන්විදුලි සංස්ථාව වගේ තැන්වල, රූපවාහිනී සංස්ථාව වගේ තැන්වල ධර්ම දේශනාවක් කළාම ධර්ම දේශනාව කරන දායකයෝ අර හාමුදුරන්ට දෙන්නත් සල්ලි හොයන්න ඕන. සල්ලි එකතු කරන්න ඕන. සල්ලි දෙන්න ඕන. ඉතින් ඒක නිසා හාමුදුරුවොත් එතෙන්ට බලාපොරොත්තු වෙන්නේ මුදලක් ගන්න. ඒක මේ කිංචි සූත්‍රයේ කියපු ධර්මකාරණයට අනුව අර චීවර පිණ්ඩපාත සේනාසන ඉති භවා භව හේතුව වලට අදාළයි. ඒක නිසා ණය වෙනවා, ණයක් වෙනවා. ඒ වගේම බොහෝ අය ධර්ම දේශනා කරන්නේ මේ තමන්ගේ මතය සනාථ කළා අනුන්ගේ මතය අනාථ කරන්න. වාද විවාද කළා අනිකව පරද්දන්න. කොහොම හරි අර වචන හරඹයක් කරලා ධර්මයේ යටපත් කරලා මොකක් හරි කියලා ඒ වෙලාවට වචන ආරම්භයකින් බණ කියනවා කියලා බහ කියලා අර තමන්ගේ මතේ සනාථ කරන්නත් ධර්ම මතේ අනාථ කරන්නත් එක්ක ආදි වාද කළා ජය ගන්න අනිකව පරද්දන්න. ඒ සියලු දේ බුදුහාමුදුරුවෝ එපැයි කියලා තහනම් කරලා මා ආයස්මන්තෝ කියලා ඒකෙන් මිදී නිදහස් වෙන්න කිව්වා. ඒ වගේම කිසිසේත්ම බුදුහාමුදුරුව මේ ධර්මයේ දේශනා කළේ නැහැ සමාජ සේවයක් හැටියට. මේක අනුකම්පකෝ හිතේසි අනුකම්පං උපාදාය ධම්මං දේසේති. මේ තාවකාලික පැවැත්තර සුවයක් ලබලා මේ පැවැත්ම තුළ යම් රජ සැප සිටු සැප අර දෙව්මිනිස් සැප කෙලවර එහෙම නැත්නම් අර නන්දා මල්ලිකා සුනන්දා සුමනාමින් භෝග සම්පත්තන් සම්පත් ලබන්න දේශනා කරපු ධර්මයක් නෙමෙයි මේක. මේක මේ ධර්මයේ දේශනා කරේ අර දහම නොදන්නාකම නිසා දුගතියෙන් දුගටම දුගතියටම යන අයගේ ඒකෙන් බේරගෙන ධාරිය තබ්බන් කියන්නේ ඒකෙන් බේරගෙන ඒ අයව සුගතියෙන් සුගතියට යන යහපත් පාරට මාර්ගයට මාර්ගය පෙන්වන්නේ. ඉතින් ඒක අද කෙරෙන්නේ නැහැ. අද ඔය සියලු තැන්වල කරන්නේ ධර්මයේ දේශනා කිරීමක් නෙමේ බහ බහ කිවීම. ඒක දේශනාවක් නෙමේ. ඒක බහ. ඒක බණ වෙන්නේ නැහැ. බණ නම් බව නසන ධර්මය විය යුතුයි. බව හදන ධර්මය නොවිය යුතුයි. ඒ නිසා අඩුම වශයෙන් මේ බව පිළිබඳ නොදන්නා කෙනෙක් මේ බව කයගල යුතු බව නොදන්නා කෙනෙක් මේ සම්භවං රාග බව ද්වේෂ බව මෝහ බව පිළිබඳව තේරුම් නොගත් කෙනෙකුට මේ ධර්මය තේරෙන්නේ. ඒ වගේම අර අර්ථනානත්වය ධර්මනානත්වය නිරුක්තිනානත්වය පටිසම්භිදානානත්වය නොකිය එකක් විතරක් කිව්වට හරියන්නේ නැහැ. දැන් සමහරු නිරුක්ති විතරක් කියනවා. නමුත් ඒක අර අර්ථනානත්වයේ ව්‍යංජනානත්වයේ නෙමෙයි. ඒක නිරුක්තිනානත්වය. නිරුක්තිනානත්වය උපකාර වෙන්නේ අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා හතරම දේශනා කරනවා නම් පමණයි. ඒ වගේම මේ ධර්මය ගායනා කර කර සජ්ජායනා කර කර පිරිත් හැටියට හෝ කර්මස්ථාන හැටියට හෝ මිනිසුන් ලවා හෝ තමන් හෝ ගායනා කිරීමෙන් කාටවත් ඵලයක් ලැබෙන්නේ නැහැ. හැබැයි ඒවා අර භගවත් ගීතාවේ භජන් ගී අර සායිබබාතුමාගේ හිටපු කාලෙත් මේ වගේ ගායනා කළා. ඒකෙන් යම් කර්ණ රසායන යම් සහනයක් පැලස්තර සුවයක් මිනිසුන්ට ලැබුණා. ඉතින් ඒක නිසා ඔය භගවත් ගීතාවේ දැන් මේ උපනිෂද් ධර්මයේ වේදාගමේ මේ භගවත් ගීතාව තමා අපේ ත්‍රිපිටකය වගේ පොත. සංස්කෘත භාෂාවෙන් ලියලා තිබුණා. ඒක තිබුණේ බොහොම ලස්සන සුන්දර සුංගාරාත්මක කර්ණ රසායන ගීත. ඔය ලතා මංජස්කාර් කියන ඔක්කොම ගීත බොහොම ලස්සන ගීත සියල්ලම භගවත් ගීතාවෙන් උපුටගත්ත සංස්කෘත ශ්ලෝක. ඉතින් ඒවා බුද්ධ ධර්මයේ නෙමෙයි. ඒවා කියවා කියවා මිනිසුන්ගේ අර කර්ණ රසායන කන පිනවන දේවල් කිරීම බුදු දහම නෙමෙයි. ඒක නිසා මේ බුදු දහම ඕනෙ වෙන්නේ යෝ ධම්මෝ යෝ විනයෝසෝ භාසිතබ්බෝ. මේක භාවිතයට ගන්න ඕන. භාවිතයට ගන්නවා කියන්නේ කියවා කියවා හිඳීම නෙමෙයි. ඒ නිසා මේක ආගමක් වුණාට පස්සේ මේ කිංටි සූත්‍රයේ කියලා තියෙන බුදුහාමුදුරුවම දේශනා කරලා තියෙන මේ කිසිම කරුණක් අද බුද්ධ ආගමේ ඉටු වෙන්නේ නැහැ. අද බුද්ධ ආගමක් කියන එකක් තියෙනවා. මේක සමාජ සේවයක් කරන්නේ. සමාජ සේවයක් කරන්නේ මේ මරණ ගෙවල්, මගුල් ගෙවල්, දානි ගෙවල් මිනිසුන්ගේ හිතට අවකාලික සාහනයටපත් කරන ලෞකික සිතක් ශාන්තියක් සානයක්. පුද පූජා, ඔය බෝධි පූජාත්, ඔය නොයෙකුත් දේවලුත් අර බුදගයපල දුරු කරන්න තමා බෝධි පූජා පාත්. අරන් සෙනසුරු ගයපල දුරු කරන්න තමා බෝධි පූජා තියන්නේ. ඒවා අර දුග්ගහිතන් දුග්ගහිතේ ධාරතබ්බං හෝ සුග්ගහිතන් සුග්ගහිත ධාරතබ්බං හෝ අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණේ වීමක් හෝ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ කිංටි සූත්‍රයේ දිගටම එකින් එකම බුදුහාමුදුරුව මේක විග්‍රහ කරනවා. මේ කරුණු තව හුඟක් තියෙනවා. අන්තිමට බුදුහාමුදුරුව කියනවා ඔය 39 වෙනි ජීදී තේසංචවෝ භික්කවේ සමග්ගානං සම්මෝධමානානං අවිවදමානං සික්කතං සියා අඤ්ඤතරස්ස භික්කුණෝ ආපත්‍යා සියා වීතික්කමු. අර අඤ්ඤතරස්ස භික්කුණෝ ආපත්‍ති සියා වීතික්කමු තත්‍ර භික්කවේ න චෝදනාය තරිතබ්බං තුරිතබ්බං. ඒ අනුව පුද්ගලෝ උපරික්කිතබ්බෝ ඉති මයියංච අවිහේසා භවිස්සති පරස්සච පුද්ගලස්ස අනූපඝාතෝ පරෝහි පුද්ගලෝ අක්ඛෝදනු අනූපනාහි අදල්ල දිට්ටි සුප්පටි නිස්සග්ගී සක්කෝමි චාහං ඒතම් පුද්ගලං අකුසලා වුට්ටා පෙත්නා කුසලේ පටිට්ටා පෙතුන්ති. මේ ධර්මයේ දේශනා කර යුත්තේ අර මේක තියෙනවා ඉති මයිහංච අවිහේස භවිෂ්‍යති පරස්ස පුද්ගලස්ස අනූපඝාතෝ. අර අනිකුත් පුද්ගලයන්ව අර නිවට කළා, පරාහද කරලා, එහෙම නැත්නම් යටපත් කළා, වචනවලින් වචනාරමකින් යටපත් කරන්න පරස පුද්ගලෝ අනූපඝාතෝ පරෝහි පුද්ගලෝ අක්ඛෝදන. මේ ක්‍රෝධය අවුස්සන්න නෙමේ. ඒ වගේම අනූපනාහි උපනාහිනේ මේ අනුපනාහි අදල්ල දිට්ටි වැරදි දැක්මක් දෘෂ්ටියක් ඇති කරන්න නෙමේ ඒ පුද්ගලයාගේ දැක්ම දෘෂ්ටිය සුප්පටි නිස්සග්ගී සක්කෝ යහපත් පැත්තට හරවලා ඒතම් පුද්ගලං අකුසල වුට්ටා පෙත්තා පුද්ගලයේ කර කරන අකුසලයෙන් මුදවා නිදහස් කරලා කුසලේ පටිත්තා පෙත් කුසලේ පිහිටවන්න. එතකොට මේ ධර්ම දේශනා කළ යුත්තේ මේ කුසල අකුසලය දෙක වෙන් කරලා පෙන්නලා කුසලේ පිහිටවන්නත් අකුසලෙන් ඒ පුද්ගලයාව මුදවා නිදහස් කරගන්න. නමුත් අද බණ කියන සියලු දෙනා කරන්නේ අර අකුසලේ අර දෙව් මිනිස්සප කෙලවර නිවන් දකින්න විතර අකුසලයක් තවත් නැහැ පුඤ්ඤාභි සංකාර. ඒ වගේම ඔය දේවාල තියෙන සියලු පන්සල් වල කරන්නේ අර ශාප කරලා වස් කවි කියලා සෙත් කවි කියලා පූජා කියලා දෙවියන්ට ඉල්ලලා යදලා යාඥා කරලා මේ මිනිසුන්ගේ අර අපුඤ්ඤාභි සංකාර වඩන්න. ඒක අර අකුසල වුට්ටා අපි අකුසලේ පිහිටවීම. ඒක කුසලේ පිහිටවීමක් නෙමෙයි. ඉතින් ඒක නිසා ඒක නොදන්නාකම අඥානකම. ඒ නිසා මේ බුදුහාමුදුරුව මේ කිංටි සූත්‍රයේ ඊට පස්සේ සියලු ඡේදවල තියෙන්නේ අර කුසලේ පිහිටවන්නත් අකුසලයෙන් මුදවා නිදහස් කරගන්නත් ඊගාව ඡේද 3-4ම තියෙන්නේ එකින් එක කරුණු. මම ඒවා ඔක්කොම දැන් කියවන්න යන්නේ. අවසානයේට බුදුහාමුදුරුවම කියනවා අවසානයේදී තංචේ භික්කවේ භික්කු පරේ ඒවං පුජ්ජයියුං ආයස්මතා නො ඒතේ භික්කු අකුසල බුට්ටා පෙත්තා නො ඒතේ භික්කු. යම්කිසි භික්කුවක් භවක්‍රය කරන්න අප කැප වෙලා කටයුතු කරන පුද්ගලයා භික්කු අකුසල බුට්ටා පෙත්තා අකුසලේ පිහිටලා කුසලේ පිහිටන්නේ නැත්නම් නෝ කියන එකෙන් පටන් අරගෙන නෝ කියන්නේ මේම නොකනවා නම් යමෙක් අකුසලේ උදුරා දාන්නේ නැත්නම් කුසලේ පිහිටවයි පවතින්නේ නැත්නම් සම්මා ව්‍යාකාරමානෝ භික්කවේ භික්කු එවං ව්‍යාකරෙය මේ වගේ වැරදි වැඩි කරනකොට ඉදාං ආවුසෝ යේන භගවා තේන උපසංකමි තස්ස මේ භගවා ධම්මං දේශේති මේ ධර්මයේ දේශනා කළාට තාහං ධම්මං සුත්තා තේසං භික්ඛුනම් ආභාසින් එවන් භික්ඛු කෙනෙකුට මේ මග පූර්ණ වෙන්න තං තේ භික්ඛු ධම්මං සුත්තා යම් කිසි කෙනෙක් නිවැරදිව මේ ධහම ශ්‍රවණය කරලා අකුසල බුට්ටේ යුන්හි අකුසලයේ හිටෙන් ඉවත් කරලා කුසලයේ පිහිටියොත් පමණයි එවන් ව්‍යාකරමානෝකෝ වික්කවේ භික්කු කේව අට්ටානං උක්කන් සේට. ඒ අනුව න පරම්ම අම්මේටි. අට්ටානං උක්කන් සේටි න පරං වම්මෙටි. තමන් අර තමන් උද්දාමයට පත්වෙන්න තමන්ගේ ලොකුකම පෙන්නන්න කටයුතු කරනකොට කියෙන අට්ටානං උක්කන් සේටි. අන පුද්ගලයා යටපත් කරලා වහලා අනි පුද්ගලයා පහල පහත් කරලා කටයුතු කරනවා නම් පරං වම් හේටි. මේ දෙකම බුද්ධ ශ්‍රාවකයේ නොකළ යුතුයි. හැබැයි බුදුහාමුදුරුව පැහැදිලිව කිව්වා මේ ධර්මය යමෙක් වැරද්දුවොත් වැරදියට කෙනෙකුට තවත් අර මේ කියන කාරණා නැතුව වෙන දෙයක් කරනවා නම් ඒ පුද්ගලයාට අර නිග්‍රහ කරන්න නිග්‍රහෙට්වා. හැම තැනකම බුදුහාමුදුරුව දැන් මේ ධර්මය අධර්මය කරපු අයට නිග්‍රහ කරලා තියෙනවා. දැන් අර වච්චක සත්‍යගොත්තට මේක නිග්‍රහ කළා. වච්චක සත්‍යගොත්ත වාදයට ආව මිසක් බුදුහාමුදුරුව වාදයට ගියේ නැහැ. ඒ වගේම තව හැම තැනකදීම අනිකුත් ශ්‍රාවකයන් පරිබ්‍රාජකයන් නිගණ්ඨයන් තව බොහෝ අය හිටියා. කවුරුත් මේ කියපු කරපු දේවල් වල වැරදි අර ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේ අරිට්ඨ සූත්‍රයේ මේ වගේ තැන් හැම තැනකදීම බුදුහාමුදුරුවෝ මේ වැරදි දේ මිනිසුන්ට කියලා මිනිසුන්ව මේ කුසලයේ පිහිටවන්නේ නැතුව අකුසලයේ වඩා වර්ධනය වෙන දේවල් කරපු අය එහෙම නැත්නම් අර බ්‍රහ්මජාලයට බ්‍රහ්මදලට හිර කරන්න ගියා. එකකලෙ නොදැනීම. ඒ නිසා එදා තිබුණු ආගම් 62ක්ම බ්‍රහ්මජාල සූත්‍රයේ පෙන්වුවේ මේ නිවන වහන අර දැලකට අහුවෙලා අතරමං වෙන ආගම් හැටියට. අදත් බුද්ධ ආගම කියන්නේ ඒ බුදුහාමුදුරුව බැහැර කළ ආගම් 62ම එකතු කළ හදාගත්ත අර මහායාන බුද්ධ ආගමේ අර මහා සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයෙන් කියපු දේවල් මේ බුද්ධ ආගම කියලා අද ලංකාවේ පරිදියට අනුගමනය කරා. ඒ නිසා මේ කින්ති සූත්‍රයේ බුදුහාමුදුරුව කියපු කිසිම නිවැරදි ධර්ම කරුණක් අද වන විට බුද්ධ ආගමේ ප්‍රායෝගිකව දකින්න ලැබෙන්නේ නැහැ. අනිත් පැත්තමයි පේන්නේ. සියලු තැන දානයක් දුන්නත් භාවනාවක් කළත් සීලයක් රැක්කත් ඒක මේ ලෝකයට ලෝකය හදන්න මේ ලෝකය පහත් ගන්න. ඉතින් ඒක නිසා මේ උතුම් නිර්මල බුද්ධ ධර්මය ඕන ලෝකය හදන්න ලෝකය පාත්වගෙන යන්න නෙමෙයි ලෝකය හැදෙනවා ලෝකය යහපත් වෙනවා ලෝකෝත්තර නිවන අර දුක්ගහිතං දුක්ගහිත තේදාරා තබ්බං සුග්ගහිතං සුග්ගහිත තේදාරෙන් තබ්බං කුළු අර අකුසලේ යෙදෙන පුද්ගලයව කුසලේ පිහිටෙව්වා අර වැරදි පාර යන අයට හරි පාර පෙන්වුවා අර ධර්මය ප්‍රසිද්ධියට ප්‍රචාලයට ප්‍රතිලාභයට නොවේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණ කරගන්න දේශනා කළු කියා දුන්නා. ඉතින් ඒක නිසා මේ කිසිවක්ම මේ වන විට මේ ආගමේ කියන එකේ බුද්ධ ආගම කිව්වට මේ ධර්මයක් නෑ. නිවන් දකින්න ධර්මයක් අහලකටවත් පේන තැනකටවත් නෑ. බුද්ධ ආගමෙන් නිවන් දැක්ක මිනිහෙකුත් නෑ, දකින්න මිනිහෙකුත් නෑ, ඉදිරියටත් නෑ, අදත් නෑ, හෙටත් නෑ. එහෙමනම් බුද්ධ ධර්මය ඕන. බුද්ධ ධර්මයේ තියෙනවා නම් අදටත් ඕන තරම් මිනිසුන්ට මේ රටේ ඉන්න නිවන් දකින්න පුළුවන් බොහොම පහසුවෙන් සරල විදිහට මේක පාරමාර්ගයේ පිළිවෙත තීරණ. ඒ නිසා පහුගිය වසර 1800ක් පමණ මේ මාර්ගය වැහුවා. වැහිලා තිබුණේ බුදුහාමුදුරුව පිරිනැන් පාලා අවුරුදු 700ක් 800ක් යනකොට ඔය තන්ත්‍රයානය වෛතුල්‍යවාදය මහා සාංගික නිකාය වගේ දේවල් ඇවිල්ලා අර ආගමක් හැටියට අදහන්න විශ්වාස කරන්න භක්තියෙන් දේව භක්තියක් බුද්ධාගමට එකතු කළා. ඒ නිසා වැරදි පැත්තට ගියා. අද වුණත් මිනිස්සු භක්තියෙන් විශ්වාසයෙන් ආගම අදහනවා. දැන් අද ලංකාවේ මිනිස්සු බුදුහාමුදුරන්ට වඩා විශ්වාස කරන්නේ කතරගම දෙයියෝ සහ අනිකුත් දෙයියෝ. දැන් බැරි වෙලාවත් කිව්වොත් අර මේ ළඟකදී හොම එකක් වුණානේ මේ අර පහුගිය මං හිතන්නේ 2016 15 වන්දා ඔක්තෝබර් 17 වෙනි දවසක් බුදුහාම මේ කතරගම දෙයියන්ගේ උපන්දිනය කිව්වා. ඈ එතෙන්දි මිනිස්සු ලක්ෂ ගණන් එතෙන්දි. ඊට පස්සේ අර මේ අපේ ඔය මේ තව හාමුදුරුවෝ ටිකක් අර සෝමාවතියට චෛත්‍යයට බුදුරැස් පෙන්වන්න ගියා. මේවා මොනවද? ඉති බවා බව හේතු. මේකට ලක්ෂ ගණන් මිනිස්සු ගියා. ගිහිල්ලා විනාශ වුණා. අතරමං වුණා. දුක් විඳ නොකා නොබී දවස් ගණන් ඉන්න ප්‍රතිඵල එදාම ලැබුණා. ධර්මයේ පිහිටියා නම් ඕවා වෙන්නේ ඕම මිනිස්සුන්ට අද්භූත ආශ්චර්ය දේවල් පෙන්වන්න යන්නෙත් නැහැ. එවන් කාටවත් නිවන් දකින්නත් බෑ. ඒ වගේමයි ඔය අනුරාධපුරයේට අවුරුද්දකට සැරයක් දෙකක් ඔය 84000 මල් පූජාව, පාම් පූජාව, තිර පූජාව, හඳු කූරු පූජාවට මිනිස්සු ගෙනිනවා. ඔය ඔක්කොම ඉති බව බව හේතු. ඒ මිසක් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නට හෝ අර දුගතියෙන් දුගතියට යන මිනිස්සුන්ට සුගතියටපත් කරන්න හෝ අර අකුසලයේ පිහිටි මිනිසුන්ට කුසලයේ පිහිටන්න මඟ පෙන්වන්න හෝ නෙමෙයි. මේක කින්ති සූත්‍රයේ බුදුහාමුදුරුව පැහැදිලිවම දේශනා කරලා තියෙනවා. කවුරුත් කල්පනා කරන්න ඕන මේ කින්ති සූත්‍රය අද වන විට මේ ඉතාම මේ සමාජයට මේ විශේෂයෙන්ම මේ මාර්ගයේ නිවැරදිව යන පැවිදි අයටත් ගිහි අයටත් ඔය විශ්වවිද්‍යාලවල මේ ධර්මය ඉගෙන ගන්න අයටත් මේ කින්ති සූත්‍රය ඉතාම වැදගත්. මේ කරුණු නමය මේකේ නමයක් තියෙනවා මූලික වශයෙන්ම මේ මග විවෘත කරන්න අවශ්‍ය. ඒ නමයම ඉතාමත්ම වැදගත් කරුණු අද එකක්වත් නැහැ බුද්ධ ආගමේ. නමයම විරුද්ධ වෙලා කටයුතු කරන්නේ ඔය චීවර සේනාසන පිණ්ඩපාත ලබා ගන්න. එහෙම නැත්නම් අර ඉතිබවා භව හේතුව සල්ලි වලට මුදල් වලට ඔය ඉස්සර පන්සල්වල ධර්ම දේශනාවක් කළේ අර සල්පිලක් තියලා සල්ලි එක්කව කරන්න. දැන් සල්පිල තියන්නේ නැහැ, වැඩක් නැහැ. දැන් සල්පිලකින් එකතු කරගන්න පුළුවන් රුපියල් 10,000 අදේවා වැඩක්. අදේවෙන් වැඩක් නැහැ. අදේකින්ද ඊට වැඩිය ලොකු වැඩ කරන්න වෙනස් ව්‍යාපාර කරන්න. ඔය කටින වල අර කප්රුක්කාරී දාලා ඒක ඔය තනි කරම මේ කියපු දේවල් වලට සහ මුලින්ම විරුද්ධ දේවල්. අර ජීවර පිණ්ඩපාත සේනාසන ඉතිබවා භව හේතු සඳහා තමයි ඔය කටින පිංගම් කරන්නේ. නැතුව මේ අර සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම පුරා ගන්න නෙමෙයි. මේවා සියලු දේ කරන්නේ ඔය කින්ති සූත්‍රයේ කියපු ධර්මතාවයන්ට විරුද්ධ වූ දේවල්. ඒක නිසා අපි මේවන් කිව්වා කියලා ඔය පින්වතුන් තම තමන්ගේ පන්සල් වලට තරහ වෙන්නත් එපා, වෛර කරන්නත් එපා, නොයා ඉන්නත් එපා, කිසි දෙයක් මේකට එක් කරන්නත් එපා, විරුද්ධව කටයුතු කරන්නත් එපා. ඒ ස්වාමීන් වහන්සේලා මේ අර අන්ධයාගේ සැරයටිය අරකිරෝලෙන් අල්ලගෙන යනවා වගේ අර පරම්පරාවෙන් කරගෙන යන මේ වැරදි පිළිවෙත පවත්වාගෙන යනවා නොදන්නා කම. ඒ නිසා අපි හැම කෙනෙක්ම නැවතත් ගමට ගියාම පන්සලට යන්න ඕන. ගිහිල්ලා අපි කොහොම හරි මේ සමාජය, මේ භික්ෂු සමාජය මේ ආගමෙන් දහමට ගේන්න මේ දහම කියා දෙන්න ඕන. ආගම ඇදහිල්ලක් බව පෙන්න දෙන්න ඕන. ඉතින් ඒක නිසා මේ ආපු කාටත් අපි කියන්නේ මේක අහලා මේ වහලා ද්වේෂයක් වෛරයක් ක්‍රෝධයක් ඇති කරගන්න එපා. පන්සල් නොගියෙන් ඉන්න එපා, පන්සල් යන්න ඕන. හැම කෙනෙක්ම ගිහිල්ලා තමන්ට හැකි හැකි අයුරින් ඒ ගමේ ස්වාමීන් වහන්සේලා නොදන්නා නිසයි ඔය නොමගට ගිහිල්ලා තියෙන්නේ. මේ ඇදහිල්ලක් විශ්වාසයක් දරන්නේ, ඔය දේව පූජා කරන්නේ, ඔය වැරදි විදිහට අර බුදගේ අපල සෙනසුරුගේ අත්පල දුරු කරන්න බෝධි පූජා කරන්නේ, ඒක නොදන්නාකම්. ඉතින් ඒක නිසා ඒක වැරදියට කිරීම පාපයක් බව, ණය වෙන බව පෙන්නුම් කරලා දීලා, තේරුම් කරලා දීලා ආදර්ශමත් වෙලා යහපත් වෙන්න ඕන. කීයටවත් එකට එක කරන්න හෝ ද්වේෂයෙන් වෛරයෙන් කටයුතු කරන්න එපා. ඒක තමයි අවශ්‍යතාව. ඊළඟට ගින් සූත්‍රය අවසානයි. තව බොහොම කෙටි විනාඩි ගානක් තුල තවත් සූත්‍රයක් තියෙනවා අද දේශනා කරන්න. මේක තමයි මෙතන සූත්‍ර ධර්ම කීපයක්ම තියෙනවා. පළවෙනි කානන්තරිය පාප කර්ම සූත්‍ර හයක් විතර තියෙනවා ත්‍රිපිටකයේ. ආනන්තරිය පාප කර්ම කිව්වේ පංච ආනන්තරිය පාප කර්ම. ඔය අංගුත්තර නිකායේ පරිකුප්ප සූත්‍රය, ဒုတိය භික්ඛු සූත්‍රය, සත්තක්කත්තු පරම සූත්‍රය මේ වගේ සූත්‍ර ගණනාවක් තියෙනවා. මේ ආනන්තරික පාප කර්ම පහක් පෙන්නලා දීපු සූත්‍ර. බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නා මේ කර්ම අතරින් කර්ම කියන්නේ තමන්ට ආපසු නියත වශයෙන්ම මේ පැවැත්ම තුලදී නියත වශයෙන්ම ප්‍රතිසන්දින විපාක දෙන අතරක් නැතුවම අන්තරික පාප කර්ම. අන්තරික කුසල ධර්මත් තියෙනවා, අන්තරික සමාපත්තිත් තියෙනවා. අන්තරික කිව්වේ අතරක් නැතුවම ඒ ක්‍රියාව කළාට පස්සේ ඒකේ පල විපාක ලැබෙනවා නම් ඒක අන්තරිකයි. අතරක් නැතුවම පල විපාක දෙනවා. ඒ නිසා ආනන්තරික පාප කර්ම පහක් තියෙනවා. ආනන්තරික කුසල ධර්මත් තියෙනවා. ඒ වගේම ආනන්තරික අනන්තරික ඵල සමාපatti තියෙනවා. දැන් අර සංඥා වේදිත නිරෝධ සමාපත්තිය ආනන්තරික ඵල සමාපත්තිය අරහන්ත ඵල සමාපත්තිය වගේ ආනන්තරික ඵල සමාපත්ති තියෙනවා. ඒ නිසා ආනන්තරික කියන්නේ අනන්තරික අතරක් නැතුවම ඒ කරපු යහපත් ක්‍රියාවේ ප්‍රතිඵලය හෝ අයහපත් ක්‍රියාවේ ප්‍රතිඵලය ලබා දෙනවා නම් දැන් මේ ආනන්තරික පාප කර්ම පංචිමේ භික්කවේ අපායික නිරයික පරිකුප්පා අතේකිච්ච දැන් අපි කියනවානේ පොළොව බලාගෙන ගියා කියලා මේ පොළොව බලාගෙන ගියා කියලා සිංහල භාෂාවෙන් කියන්නේ පරිකුප්පා අතේපිච් අතේකිච්ච හරියට දැන් බලා ඉන්නදී අතේ බලුණා වගේ පොළොව පලාගෙන ගියා මේ පාප කර්මය කළාම ඒකයි අපායික නිරයික පරිකුප්පා අතේකිච්ච එනිසා ආනන්තරීය පාප කර්මයක් කළොත් පහත් තියෙනවා මාතා ජීවිතාවරෝපිත පීතා ජීවිතාවරෝපිත අරහන් ජීවිතාවරෝපිත තථාගතස්ස දුට්ඨේන චිත්තේන ලෝහිතං උප්පාදේති තථාගතයන් වහන්සේ කෙනෙකුගේ ලේසල වීම කොහොමද අර දුට්ඨේන චිත්තේන දුෂ්ට වූ සිතකින් දැන් බුදුහාමුදුරුවන්ගේ තුවාලෙට බෙහෙත් දාන්න ජීවකතුමාත් ලේසල වුණා හැබැයි ඒක දුට්ඨේන චිත්තේන නෙමේ චේතනාව යහපත් නමුත් අර දේවදත්ත කලප්පිරලා බුදුහාමුදුරුවන්ගේ ගල් කෑල්ලක් වැඩිලා ලේසල වුණ එක ඒක දුට්ඨේන චිත්තේන ලෝහිතං උප්පාදිත ඒ නිසා දැන් අද කාටවත් බුදුහාමුදුරුව ලෞතරා බුදු කෙනෙක් නෑ ලේසලුවන් අරහතුන් වහන්සේලා මරන්න කාටවත් බෑ මේ බොහෝ දෙනෙකුගේ අම්මල තාත්තලා දැන් නෑ මියන්දිලා මිය පරලෝ ගිහිල්ලා අම්මල තාත්තලා ඉන්න අයගේට කොහොමත් කවුරුවත් මරන්න යන්නේ නෑ ඒවා වෙන්නේ නෑ අවසාන මේ පංච ආනන්තරිය පාප කර්ම වලින් අවසාන එක තමයි සංඝෝ බේදෝ බින්නෝ හෝති මේ සූත්‍ර 4-6කම තියෙන්නේ අවසාන එක සංඝෝ බින්නෝ බේදෝ හෝති සංඝ බේදය කියලා අපි කියනවා අද සම්මත වශයෙන් සංඝ බේදය කියන්නේ ඔය දහම් පාසල උගන්වන්නේ අනන්තරී පාප කර්ම හැටියට මේක පස්සේ කාලෙක ඔය ධම්මදිනී කාලේ ලියවපු අටුවා සූත්‍රයකත් මේක තියෙන්නේ මේක වැරදියට ලිව්වේ එදා තමයි තියෙන්නේ අර පුද්ගලයෝ දෙන්නේ පන්සල් දෙකක් නිකාය දෙකක් අතර යම් ભેදයක් ඇති කරවීම සංඝෝ බින්නෝ ભેදෝ සංඝ ભેදයක් ඇති කිරීම කියලා සමාජගත කරලා තියෙනවා වැරදි විදිහට ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන කොහොමද සංඝෝ ભેදෝ බින්නෝ වෙන්නේ සංඝ කියන්නේ කීයටවත්ම භික්ඛු නෙමෙයි සංඝ කියන්නේ මගඵල ලැබුව අය. මගඵල ලැබූ අයව බේද කරවන්න හෝ බින්න කරවන්න කොහොමවත්ම බෑ. හැබැයි මෙතන මේ කියන වචනේ තේරුම මොකද්ද කියලා අද වගේම එදත් බුදුහාමුදුරුවෝ හිටිය කාලෙත් මිනිසුන්ට තේරුණේ නෑ. භික්ෂුන්ට තේරුණේ නෑ. බුද්ධ ශ්‍රාවකයන්ටත් තේරුණේ නෑ. ඒ ගමන බුදුහාමුදුරුවන්ගෙන් එක්තරා භික්ඛු කෙනෙක් උපාලි කියලා ගිහිල්ල ඇහුවා මේක ඔය 10 වෙනි පිටේ තියෙනවා මේක අංගුත්තර නිකායේ දසක නිපාතේ තියෙන සූත්‍ර 6ක් විතර තියෙනවා ඔය 6ෙම තියෙනවා සංවේද සූත්‍රය ඒවගම පටම ආනන්ද සූත්‍රය. මේ උපාලි හාමුදුරුව බුදු හාමුදුරුවන්ගෙන් ඇහුවා සංගෝ බේදෝ සංගෝ බේදෝති බන්තේ බුච්චති කිට්ටාවතානුකෝ බන්තේ සංගෝ බේදෝ බින්නෝති තම්. භාග්‍යවතුන් වහන්ස ඔය නොයෙක් අය කතා කරනවා සංඝබේදය සංඝබේදය කියලා. මේක බුච්චති කිට්ටාවතාන කොහොමද මේ සංඝබේදය කෙනෙක් අතින් සිද්ධ වෙන්නේ කියලා බුදු හාමුදුරුවන්ගෙන් උපාලි හාමුදුරුවෝ ගිහිල්ලා ඇහුවා. මේ ඒ කාලේ බුදු හාමුදුරුවන් කාලේ මේ අංගුත්තර නිකායේ තියෙන සූත්‍රය. ඒගමන බුදු හාමුදුරුවෝ දේශනා කරනවා ඉද උපාලි බික්කු මේ බව කය කරන්නට ඇප කැප වෙලා ඉන්න පුද්ගලයෝ අදම්මන් ධම්මෝති දීපෙන්ති ධම්මං අබදම්මෝති දීපෙන්ති ඒ වගේම අවිනයං විනයෝති දීපෙන්ති විනයං අවිනයෝති දීපෙන්ති අභාසිතං අලපිටං තථාගතේන භාසිතං ලපිටං තථාගතේනෝති දීපෙන්ති ඒ වගේම ලපිටං භාසිතං තථාගතේන අභාසිතං අලපිටං තථාගතේනෝති දීපෙන්ති ඒ වගේම අනාචින්නං තථාගතේන ආචින්නං තථාගතේනෝති දීපෙන්ති ආචින්නන් තථාගතේන අනාචින්නන් තථාගතේනෝති දීපෙන්ති ඒ වගේම අපඤ්ඤත්තන් තථාගතේන පඤ්ඤත්තන් තථාගතේනෝති දීපෙන්ති පඤ්ඤත්තන් තථාගතේන අපඤ්ඤත්තන් තථාගතේනෝති දීපෙන්ති දැන් මේ 10ක් තියෙනවා මේ 10ෙම තියෙන්නේ යුගල පහක් දෙපැත්තක් ඒ නිසා මේ තථාගත ධර්මය යම් කෙනෙක් අටුවා ලියලා හරි පොතක් ලියලා හරි වෙන දේශනාවක් කරලා හරි බුදුහාමුදුරුවෝ නිවන් මගට උපකාර වන ආකාරයට දේශනා කර දහම පස්සේ කාලික පරියාප්ති ධර්මයට ලේඛනගත කළ දහම හෝ මේ නිවන් මග විවෘත කරපු බුදු දහම යම් කෙනෙක් ධර්මය අධර්මය කළොත් සංගවේදී සිද්ධ වෙනවා. අධර්මය ධර්මයයි දේශනා කළොත් අර දෙව් මිනිස්සප රජසප සිදුසප නිවන් දකින්න යම් කිසි කෙනෙක් ධර්මය දේශනා කළොත් ඒක ධර්මය අධර්මය කළා අධර්මය ධර්මය කළා. ඒ වගේම ඊට පස්සේ තථාගත භාෂිතය ලපිතය අලපිතය අභාෂිතය කළොත් තථාගත භාෂිතය ලපිතය අලපිටිය අභාෂිතය කිරීම තමයි පරිවර්තකයෝ සියලු දේ පස්සේ කාලයක අටුවාලියපු බුද්ධඝෝෂගේ ඇතුළු පිරිස අනුගමනය කළපු ගුරු කොට කර කොට ලියපු සියලු දෙනා අර බුද්ධ භාෂිතය ලපිටය අලපිටිය අභාෂිතය කියලා ඒ අයගේ මත ඇතුළත් කරලා උපනිෂද් පතන්ජලි මත ඇතුළත් කරලා නිවන වැහුවා. ඒවා වැරදි. ඒ වගේම අනාචින්න දේශනා මේ බුද්ධ දේශනාව ආචින්න දේශනාව. සත්‍ය විභංග සූත්‍රයේ පැහැදිලිවම තියෙනවා මේක ආචින්න දේශනා. ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විභජන උත්තානි කම්මන්ති. මේක තියෙන්නේ උත්තානි කම්මන්ති. මේ කම්මය උදුරා ගන්න. උත්තානි කියන්නේ උත්තාන කියන්නේ උදුරා ගන්න. මේ කම්ම උදුරා ගන්න. පුණ්‍යකම්ම, පාපකම්ම, අකුසලකම්ම තුනම උදුරා දමන්නයි මේ ධර්මයේ තියෙන්නේ. ආචින්න දේශනාව. මේ ආචින්න දේශනාව අනාචින්න කරන්නේ අර අනිච්ච දුක්ඛ අනාත්ත කියන බුද්ධ භාෂිතේ ලපිට තිලක්කණය යම්කිසි කෙනෙක් අනිත්‍යයි දුකයි අනාත්මයි කියපු ගමම්ම අර ආචික්කන ආචින්න දේශනාව අනාචින්න වුණා. අනාචින්න දේශනාවක් බවට පත් වුණා. ඉතින් ඒක නිසා මජ්ඣිමා පටිපදා කියන එක මිඩල් පාත් මැද පිළිවෙත මැදුම් පිළිවෙත මධ්‍යම ප්‍රතිපදාව කියපු ගමම්ම මිනිස්සු මැද හොයනවා. අර ආචින්න දේශනාව අනාචින්න වුණා. ඒ වගේම මේ බුද්ධ කියන්නේ බව උදුරාදමීමට දේශනා කරපු දේ අර බුද්ධ කියන්නේ පුද්ගලයෙකුට විතරක් මේක නමක් කිව්වොත් එතනත් මේ ආචින්න දේශනාව අනාචින්න වුණා. ඒ නිසා බුද්ධ කියන්නේ බව උදුරා දැමීමට දේශනා කරපු මේ ධර්මය. ඉතින් ඒක නිසා මෙතන ඔය දහයම තියෙනවා වචනයක් දීපෙන්ති. දීපෙන්ති කියන්නේ දැන් මේ එකක් ගත්තොත් බිකු අදම්මන් ධම්මෝති දීපෙන්ති. ධම්මං අදම්මෝති දීපෙන්ති. අර ආචින්න දේශනා තථාගතේන ආචින්නන් තථාගතේනෝති දීපෙන්ති. ඒ වගේම අනාචින්නන් තථාගතේනෝති දීපෙන්ති. දීපෙන්ති කියන්නේ බුදුහාමුදුරුව මේ කියපු මාගදී භාෂාවේ මෙන්න මේකමයි කියලා තියෙන්නේ කියලා, අර අනිත්‍යයි දුකයි අනාත්මයි කියලාමයි කියලා පණ පිහිටෝලා කියනවා මිනිසුන්ව නොමගවන්න. මිනිසුන්ගේ නිවන වහන්න. ඒක තමයි පණ පිහිටෝලා යම් කිසි කෙනෙක් හරියට අර බොරුව ඇත්ත කරලා කියනවා නම් ඒක තමයි දීපෙන්ටි. ඉතින් ඒක නිසා එහෙමමයි කියන්නේ. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තියෙන්නෙම අර අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මිසක් මේ සිංහලට අර මාගදී භාෂාවේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය අර අනිත්‍යයි දුකයි අනාත්මයි කියන්නේ සිංහලෙන්. මේක සිංහල තේරුම මේකයි කියලා පණ පිහිටෝලා කියනවා ඒක දීපෙන්ට්. ඒ වගේම දැන් ඔය භව කියන එක භවය කියලා පණ පිහිටෝලා කියනවා. ඒකත් ධම්මෝ අධම්මෝති අධම්මෝ ධම්මෝති. ඒ වගේ හැම තැනකදීම අර මේ ධර්මයේ තියෙන්නේ මේ දාන දෙන්නේ මේ පින්කම් කරන්නේ අර දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්නමයි කියලා පණ පිහිටවල මිනිසුන්ව රවට්ටලා මිනිසුන්ව මුරුංගත් වෙලා අතරමං කරනවා අනාථ කරනවා. මේවා සියලු දේ මේ සංඝෝ භින්නෝ පේතෝ. ඒක නිසා මේ නිවන් දකින්නට තියෙන දේශනා කර වදාළ ධර්මය වැරදි විදිහට විකෘති විදිහට යම් යම් අය අර අටුවා ටීකා ටිප්පණි බලලා එක්ක සංස්කෘත ශ්ලෝක අහලා බලලා දැන් සමහර හාමුදුරනෝ ඔය රේඩියෝ එකේ ගුවන් විදුලියේ චැනල් වල බණ කියනකොට සංස්කෘත ශ්ලෝකයක් අරගෙන මුල් කරලා එක්ක සංස්කෘත උදාහරණයක් උපමාවක් අරගෙන එමය හරියට ඉන්නවා. අර සද්භාෂා පරමේශ්වර ඒ සියලුම දෙනා කරන්නේ මේ ආචින්න දේශනාව අනාචින්න දේශනා කරනවා මේ බුද්ධ භාෂිතය ලපිටය අලපිටය අභාෂිතය කර. එනිසා බුදුහාමුදුරුව විනය නීතියක් පනවලා තියෙනවා මේ ඡන්දස් වෛදික කිව්වේ ඔය සංස්කෘත භාෂාව කියපු අර්ථ වැරදි අර්ථ ඒවා මේ ධර්මයට ගාව ගන්න එකතු කරගන්න එපා. ඒක ආපජ්ජිත ආපත්‍ය අවෙඩ නිවන වහන පාප ගන්න සංඝ පීඩයක් වෙනවා අනන්තරී පාප ගන්න. ඉතින් ඒක නිසා ඒ අය බොහෝ දන්නේ දැන් ඔය ත්‍රිපිටකය 1950 54 පරිවර්තනය කරපු ඔය පුද්ගලයෝ ගැඹුරු සියලුම වචන මේ සිංහල භාෂාවේ මාගදී භාෂාවේ සරල වචන බොහොම ගැඹුරෙන් සංස්කෘත වචන දාලා දැන් ධම්මෝ සම්දිට්ඨිකෝ කියන වචනේ සාන්දෘෂ්ටිය කියලා දාලා තියෙනවා. සති කියන වචනේ ස්මෘතිය කියලා දාලා තියෙනවා. මා කියන වචනේ දාලා තියෙන්නේ මොකද්ද වචනයක් තියෙනවා නහමක්. ඔව් නහමක් දාලා තියෙනවා. කොහෙන් හොයාගත්තව සංස්කෘත ඔක්කොම වචන. ඉතින් වෙන්නේ මොකද බුද්ධ භාෂිතය ලපිටේ අලපිටේ වෙනවා. දැන් මිනිහෙකුට තේරුම් ගන්න බෑ මේ මොකද්ද මේ නහමක් කියන්නේ. ඊටාම පැහැදිලිව මා කියන්නේ මූලපරියාය සූත්‍රයේ 124 වාරයක් කිව්වා මඤ්ඤති මාමඤ්ඤති නමඤ්ඤති. මා කියන්නේ සහ මුලින්ම වැරදි දෙයින් මිදී නිදහස් වෙලා ඒ වැරදි දෙයින් ඉවත් වීම. මිදී නිදහස් මා කියන්නේ මේක නහමක් කියලා දැම්මා. මොකද්ද දැන් අර කාලාමා සූත්‍රයේ තියෙන්නේ මා 10ක්. කාලාමා වෙන්න නම් මා ඉතිකිරාය මා පටිසම්භිදායන මෙහෙම මා 10ක්. මිදී නිදහස් විය යුතු වැරදි 10ක් තමයි විග්‍රහ කරලා තියෙන්නේ කාලාමා. ඉතින් ඒක සම්පූර්ණම වැරදි විදියට විග්‍රහ කරනවා. වැරදි අත්‍යක් දීලා ඔය දහම් පාසල ළමින්ට පොඩි කාලේ උගන්වන්නේ ඔය වැරදි අත්‍. ඉතින් ඒක නිසා මේ සියලු දේ බොහෝ දේ වැරදි වෙලා අර බුද්ධ භාෂිතේල අපිට යාලපිටේ වෙනවා, දහම අදහම වෙනවා, ආජින් දේශනා වනාචින් වෙනවා. ඒ අනුව යම් යම් අයට මේකෙන් අර සංඝෝ බේදෝ බින්නෝ කියන අනන්තරිය පාප කර්මය සිද්ධ වෙනවා. හැබැයි එකක් තියෙනවා, දැන් ඔය ගුරුවරු දහම් පාසල්වල ගුරුවරු මේකට කෙලින්ම මුල් වෙන්නේ නැහැ. මොකද මේ කරන්නේ විෂය නිර්දේශයක් උගන්නන එක. හැබැයි ඒ විෂය නිර්දේශය නිර්දේශ කර පුද්ගලයා, ඒ පොත ලියපු පුද්ගලයා, ඒක ඔරිජිනේට් කරපු පුද්ගලයාට මේ ආනන්තරිය පාප කර්මය අනිවාර්යයෙන්ම සිද්ධ වෙලා අවසානයිද. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ බුද්ධ භාෂිතයේ ලපිටය එක සෙල්ලම් කරන්න හොඳ නැහැ. මේක හැබැයි තව එකක් තියෙනවා. මේ බුද්ධ භාෂිතයේ ලපිටය, මේ මාගදී භාෂාව මේ බුදුදහම එක්කලා අනික් ආගම්වල මිනිස්සු, අනික් රටවල්වල මිනිස්සු වැඩ කරන්නේ නැහැ. ඒ මිනිස්සු ඒගොල්ලන්ගේ ආගමක් අදහගෙන ඉන්නවා. මේ බුද්ධ ධර්මය විනාශ කරන්නේ, විකෘති කරන්නේ, වැරදියට පොත් ලියන්නේ, දේශනා කරන්නේ, ආචින්න දේශනාව අනාචින්න කරන්නේ, ඒ පිළිබඳව වැරදි පොත් ලියන්නේ, දේශනා කරන්නේ කවුද? මේ බුද්ධ ශ්‍රාවකයෝ කියන අය. එතකොට මේ ආනන්තරිය පාප කර්මය අර අන්‍යාගමිකයන්ට ලැබෙන දෙයක් නෙමේ. එයා එහෙම විකෘතියක් කරන්නේ අදහසක් නැහැ, චේතනාවකුත් නැහැ, කරන්නේ නැහැ. නමුත් මේවා කරන්නෙම මේ බුදුහාමුදුරුව මෙන්න මෙහෙමයි කියලා තියෙන්නේ කියලා වැරදියට මේ බුද්ධ ශ්‍රාවකයන්ව වැරදි මගක යොමු කරන පුද්ගලයන්ට තමයි මේ ආනන්තරික පාප කර්මය සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා මෙහෙම බුදුහාමුදුරුවම මේක අංගුත්තර නිකායේ පැහැදිලිව කියලා තියෙනවා. මේ බුද්ධ භාෂිතේ ලපිටේ අලපිටේ කළොත්, මේ ආචින්න දේශනාව අනාචින්න කළොත්, මම මේක උදාහරණ සිය දහස් ගාණක් කියන්න පුළුවන්. නමුත් මම මේක කිව්වේ අර අනිත්‍ය දුක්ඛ අනාත්ත, අනිත්‍යයි දුකයි අනාත්මයි කිව්වොත් නියත වශයෙන්ම මේ ධර්මය අධර්මය කළා, ආචින්න දේශනාව අනාචින්න කළා, අනන්තරි පාප කර්මයක් සිද්ධ වෙනවා, අනික් මිනිසුත් නොමග යනවා, තමන්ටත් ඒක පලවිපාක ලඩින්න වෙනවා. ඒ නිසා ඒක අනන්තරිය පාප කර්මයක් වෙනවා. ඒ වගේම මේ මජ්ඣිමා ප්‍රතිපදා කියන එක මැදමාවත මිඩල් පාත් මධ්‍යම ප්‍රතිපදාව කියලා කිව්වොත් ලිව්වොත් ඉගැන්නුවොත් ඒක කිසි තේත්ම මැදමාවතක් මිඩල් පාත් නෑ. ඒක තියෙන්නේ මා ප්‍රතිපදා. මිදී නිදහස් විය යුතු පිළිවෙත මොහොගේ මිදීද? මජ්ජි. මජ්ජිගේ මදෙන් මත්වීමෙන්. මේ මද කියන එක මත්වීමට මුල් වුණ රාග මද, ද්වේෂ මද, මෝහ මද, බල මද, නිල මද, කුල මද, ධන මද, යොබ්බන මද, මද 21ක් විග්‍රහ කළා තියෙනවා විභංග ප්‍රකරණ. මේ මද 21ෙන්ම පුද්ගලයෙක් වේමත්තතාවට පැවැත්මට පැඳිනවා. එනිසා මේ මද තත්ත්වයෙන් මිදී නිදහස් වීම අප්‍රමද. නමුත් අද වෙනකොට මේ මජ්ඣිමා ප්‍රතිපදා කියන එකේ මද වෙනුවට මැද ගත්තා. එනිසා මේකේ මැදි මිදී නිදහස් වීමනේ මැද මාවත සම්පූර්ණ විකෘති කළ කන පිට ගහලා. එනිසා මැද මාවතක් මිඩල් පාත් කියලා ඉංග්‍රීසි කාර්යය මේක විකෘති කළේ. නමුත් සිංහල මිනිසුත් අර යෝජිතන මජ්ඣිමා ප්‍රතිපදා කියන එක මිඩල් පාත් කියලා ඉංග්‍රීසියට පරිවර්තනය කළා. සිංහල මිනිස්සු මිඩල් පාත් මැද මාවත කියලා පරිවර්තන. නමුත් ඒක සහමුලින්ම විකෘතියක් බුද්ධ දේශනාවේ කොහේවත් මැදමාවතක් මිඩල් පාත් නැහැ තියෙන්නේ මේ මදෙන් මිදී නිදහස් වීමේ පිළිවෙත රාග මද ද්වේෂ මද මෝහ මද බල මද නිල මද කුල මද මේ සියලු මද පැවැත්මට හේතු වෙනවා දුගතියට හේතු වෙනවා අර පැවැත්ම පවත්වාගෙන යන්නට හේතු වෙනවා ඒක නිසා මෙතන තියෙන්නේ මිඩල් පාත් නෙමේ මදෙන් මිදී නිදහස් වෙන පිළිවෙත ප්‍රතිපදාව අත්වීමෙන් මිදී නිදහස් වීමයි අප්‍රමද ඉතින් ඒක නිසා දැන් මේ අර උපාලි හාමුදුරුවෝ මේ ප්‍රශ්නේ අහලා බුදු හාමුදුරුවන්ගෙන් පිළිතුරු ලබා ගත්තට පස්සේ දැන් බුද්ධ ශ්‍රාවකයන් අතර මේ පිළිබඳ ලොකු කතාබහක් ඇති වුණා ආනන්ද හාමුදුරුවෝ හිටියේ නෑ ඔතන ඔය දේශනාව කරන තැන ඊට පස්සේ ආනන්ද හාමුදුරුවන්ට ආරංචියක් ආවා මේ සංඝෝ භින්නෝ ભેදෝ කියන්නේ මෙන්න මෙහෙම දෙයක් කියලා බුදු හාමුදුරුවෝ කිව්වා කියලා ඒගොම ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා බුදු හාමුදුරුවන්ගෙන් නැවත විමසනවා ඒක තමයි අර පඨම ආනන්ද සූත්‍රය අංගුත්තර නිකායේ තියෙන අතකෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේන උපසංගමි උපසංගමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒක මන්තං නිසිදි භාග්‍යවතුන් වහන්සේගේ ගාවට ගිහිලා එකත් පස්සෙ ඉඳලා භාග්‍යවතුන් වහන්සේගෙන් බුදු හාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා මේ විදිහේ ඔබ වහන්සේ දේශනාවක් කරලා තියෙනවාද ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදුවද සංඝෝ බේදෝ සංඝෝ බේතෝති බන්තේ උච්චති කිට්ටාවතානුකෝ බන්තේ සංඝෝ බින්නෝ බේදෝ මොකද්ද ඔබ වහන්සේ මෙහෙම මේ විග්‍රහයක් කරලා තියෙනවා මටත් ඒක කියන්න කියලා පැහැදිලි කර ඒගමන බුදුහාමුදුරුවෝ නැවතත් මේ පඨම ආනන්ද සූත්‍රයේ අංගුත්තර නිකායේ තියෙන නැවතත් අර කතාවමයි කිව්වේ අර උදානන්ද බිකු ධම්මං අධම්මෝති දීපෙන්ති අධම්මං ධම්මෝති දීපෙන්ති අවිනයං විනයෝති විනයං අවිනයෝති දීපෙන්ති ඒ වගේම තථාගත භාෂිතයේ බුද්ධ භාෂිතයේ ලපිටේ අලපිටේ කිරීමත් අලපිටේ මේ ලපිටේ කිරීමත් ආචින්න දේශනා අනාචින්න කිරීමත් මේ කරුණු 10ම නැවත දේශනා කළා මේ සංඝ ભેදය වීම ගැන ඒ නිසා මේ සංඝ ભેදය කියන්නේ හාමුදුරු දෙන්නෙක් ભેද කිරීම හෝ නිකාය දෙකක් ભેද කිරීම හෝ පුද්ගලයෙක් ભેද කිරීම හෝ පුද්ගලයෝ දෙන්නෙක් ભેද කිරීම හෝ නෙමේ සංඝ කියන්නේ සංසාර සම්බන්ධය ගහලා දෙමීමට තියෙන ධර්මය සංසාර සම්බන්ධය දිගින් දිගටම පවත්වා ගැනීම නවත්තලා ඒ සංසාර සම්බන්ධය ගහලා බිඳලා දානවා නම් ඒක සංඝෝ ඒ සංසාර සම්බන්ධය දිගින් දිගටම පවත්වා ගැනීම බිඳින්න තියෙන්නේ ධර්මය ඒ ධර්මය යම් කිසි කෙනෙක් විකෘති කළා ඒ පහර වහලා වෙනස් කළා වැරදි දෙයක් එතනට ගෙනල්ලා කිව්වොත් දීපෙන් ඒ අනුව ආනන්තරිය පාප කර්මයක් වෙන්නේ ධර්මය වෙනස් කළා විකෘති කළා වැරදි අර්ථ ලියලා කියලා දේශනා කරලා අනික් මිනිහව අර වැරදි මගක යොමු කළොත් එතෙන්දී අත්තතාපන පාපය පරත්තතාපන පාපයත් ඒ වගේම ආනන්තරිය පාප කර්මයක් සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා අත්තතාපන පාපය නිසා අර වැරදි දේ කීම කිරීම ඔය ලංකාවේ තියෙන භාවනා මධ්‍යස්ථාන ඔක්කොම ඕක වෙනවා. දැන් ඔය හුලං ඇදීම් පිට කිරීම මේ හුලං ඇද ඇද පිට කර කර නිවන් දකින්න හදනකොට කිසි කෙනෙකුට නිවන් දකින්න බෑ. අතරමං වෙන අසඤ්ඤතලේ අර බ්‍රහ්ම දැලට අහු වෙනවා. අර නේව සංඥාන අසඤ්ඤතලේට තමයි අවසාන යන්න වෙන්නේ. එතන නිවනක් නෑ. ඉතින් ඒව තමයි භාවනා මධ්‍යස්ථාන වල කරන අර අදම්මෝ දම්මෝ කරනවා. ඒ නිසා බුද්ධ භාෂිතේ ලපිටේ තමයි ආස්වාස්ස. දැන් ආස්වාස්ස සංස්කෘත වචන දෙකකට අරගෙන ආස්වාස පාස්වාස කියලා පරිවර්තනය කළා. ඒක තමයි අර අනන්තරී පාප කරනවා. ඒක නිසා අර මිනිසුන් අතරමං වුණා. අතරමං කළා. තමන්ටත් වලේ වැටෙන්නේ සිද්ධ වෙනවා. අනික් මිනිසුන්ට වරි පාර පෙන්නන වලේ වැට්ටුවා නම් තමන්ටත් උරුම වෙන්නේ වල තමයි. ඒක තමයි අත්‍ය තාපන පරත්‍ය තාපන. තාපන කියන්නේ අර ඒ පුද්ගලයන්ගේ නිවන වහලා අර සංසාර දුකටපත් කිරීම. පැවැත්මට යොමු කිරීම. ආ දෙව් මිනිස් අප කෙලවර නිවන් දකින්න කියන මිනිසුත් ඔය අත්‍ය තාපන පරත්‍ය තාපන පාපයට අහු වෙනවා. බුදු දේශනාවට සාමුලින් විරුද්ධයි මේ පින්කමක් කරන්නේ යම් කිසි දානයක් දෙන්නේ හෝ හිත පහදා ගන්නේ හෝ දෙව් මිනිස් අප කෙලවර නිවන් දකින්න නෙමෙයි මේ මොහොතේ අපේ හිතේ තියෙන අර අකුසලේ බුද්ධාපේටි කුසලේ පටිච්චාපේටි එන මොකටවත් නෙමෙයි කුසලේ පූර්ණ කරගන්න පිනක්. ඉතින් ඒක නිසා මේ සියලු දේ තේරුම් ගන්නා තාක් කල් මේ නිවන් දකින බුද්ධ ධර්මය ආගමක් බවට පත් වුණකොට නිවන වැහෙනවා මඟ වැහෙනවා. බොහෝ මේ පොත් ලියන දේශනා කරන අය විශේෂයෙන්ම ඔය පසළොස්වක වෙසක් වගේ පෝය දවස්වල පොසොන්නාගේ පෝය දවස්වල සියලු පන්සල්වල සියලු තැන්වල මේ කියන දේශනාව තමයි සිද්ධ වෙන්නේ. මේ කියන වැරදිට තමයි සිද්ධ වෙන්නේ. එතකොට ආනන්තරිය පාප කර්මයක් කරගන්නා ලොකුම දවස තමයි වෙසක් පෝය පසළොස්වක පෝය වගේ දවස්. ඇයි? මේ බුදුහාමුදුරුව කියපු දේ නෙමෙයි බුද්ධ භාෂිතේ ලපිටෙන මේ අලපිටේ අභාෂිතේ තමයි කියන්නේ. අර අනිත්‍යයි දුකයි අනාත්මයි තමයි කියන්නේ. අර මිඩිල් පාත් මැද පාත් පාල පිළිවෙත තමයි කියන්නේ. ඒක නිසා මේ බුදුහාමුදුරුව කිව්ව දේවල් නෙමෙයි ධර්මයේ නෙමෙයි. මේවා නිකන් අර පදපරම වචන පිළක්. ඒක නිසා අපි මේ සියලු කාරණා මතු කළා පැහැදිලි කරේ කාටවත් විරුද්ධ වෙලා තරහ වෙලා ඒ අයට අර වැරද්ද පෙන්වා දෙන්න නෙමෙයි. ඒ අය මෙවන් වරදක් දිගින් දිගටම කරගෙන ගියොත් ඒ අයටයි මේකේ අහිත අර අපාගත වෙන්නේ අර අනන්තියෝපා. ඒ නිසා දැන් අතීතයේ මේවා කරලා අපායේ ගිය අයට අපිට කරන්න දෙයක් නැහැ. හතර අපාගත වූ අය ඒ අය හොඳටම අපිට පේනවා මොකද වුණේ කියලා. ඔය බුද්ධඝෝෂගේ විසුද්ධි මාර්ගය ගරුකොට ගුරුකොට ලියපු බොහෝ මා සමනෝ ගරුටි අපි අදත් ගරුකොට සලකන බොහෝ ශ්‍රමණයෝ අද හතර අපායින්නේ ඔය විදියට ධර්මය අධර්මය කළා බුද්ධ භාෂිතේ ලපිටේ ආලපිටේකට අඩුගානේ මින් ඉදිරියටවත් මේ දහම මේ වගේ නිවැරදිව දේශනා නොකර ලියන්නේ නැතුව මේක නිවැරදිව තේරුම් අරගෙන මේ දහම නිවැරදිව ලියලා නිවැරදි මාර්ගයේ පාර හොයාගෙන නිවන් මගට අදාළ ගැලපෙන විදිහට මේ බුද්ධ භාෂිතයේ ලපිටේ දේශනා කරන්න ලියන්න කල්පනා කරනවා නම් ඒක හොඳයි. ඒකෙන් තමන්ට වෙන අයහපතා වැඩ සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන. පොතක් ලියන්න ඉස්සෙල්ලා දේශනයක් කරන්න ඉස්සෙල්ලා නිවන් මඟ අර කිංටි සූත්‍රයේ තිබුණ කරුණු නමයම ඉතාම වැදගත්. යම් මුදලක් සල්ලියක් ලබා ගන්න පිරිකලක් ලබා ගන්න මේ ධර්මයේ දේශනා කළොත් එතෙන්දි යම් ආකාරයක ඔය අත්‍යතාපන පරත්‍යතාපන පාපය වෙන්න ඉඩ තියෙනවා. එතෙන්දි වැරදි දෙයක් කිව්වොත් අනන්තරිය පාප කර්මය වෙනවා. ඒ වගේම ඔය ධ්‍යාන අභිඥා ලැබලා දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්න දේශනා කළොත් පින් පැවරුවොත් එතන මේ ආචින්න දේශනා අනාචින්න වෙනවා. ඒ වගේම සමාජ සේවය සඳහා මේ ලෝකෙ හදන්න ලෝකේ සැප සම්පත් විඳින මිනිස්සු පිරිසක් බිහි කරන්න මේ ධර්මයේ නැහැ. මේ ධර්මයේ තියෙන්නේ මේ සැප කියන එක අර තනාග පිනිබිඳු මෙන් දුකෙන් කෙලවර වෙන දෙයක් බව පෙන්වා දෙන්න. ඒ නිසා සියලු මිනිස්සු තණ්හාවෙන් සැප හඹා යන්නේ මේ වැරදි ආගම් නිසා. ඒවෙන් මිනිස්සුම මුදවන්න ඕන. ඒව අර මේ දේශකයෝ ලේඛකයෝ තමයි මේ අර අනන්තරිය පාප කර්මය කරගන්නේ. ඒක නිසා මේක හොඳට තේරිලා ඒ අයටත් අනුකම්පා සහිතව ඒ අයවත් පාපයෙන් අකුසලයෙන් අපායෑමේ මුදවා ගන්නා පිරිසිදු චේතනාවක් ඇතුවයි මේ සියලු කරුණු මතු කරලා පැහැදිලි කරලා අර්ථ ධර්ම නිරුක්ති හැටියට විග්‍රහ කරන්නේ. නැතුව ඒ අයට අපි මේ කරන වැඩේ වැරදි කියලා කියන්න නෙමේ. අර අනුකම්පා සහිතව මහණ වෙලා තියෙන්නේ බොහෝ අය, පොත් ලියන්නේ බොහෝ අය නොදැනීම නිසා, මානය නිසා, අඥානකම නිසා. ඉතින් ඒක නිසා මේ පොතක් ලියනකොට ඒක පරම්පරා ගණනක් භාවිතා කරනවා. වැරද්දක් ලිව්වොත් ඒකේ ප්‍රතිඵල බොහොම අහිතයි. දැන් බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලියපු දේවල් නිසා මේ හෙළබිමේ ඔබ හැමගේ මුතුන් මිත්තෝ පරම්පරා ගණනාවක නිවන වහගත්තා, වැහුණා. ඇයි? වැරදි පාරේ පෙන්නුව නිසා. ඒක නිසා ඒවා ගරුකොට ගුරුකොට ලියපු තව බොහෝ අය ඉන්නවා. ඒ අය තවදුරටත් නිවන වහවහ ඒ බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ වැරදි පාර ගරුකොට ගුරුකොට පොත් ලියලා මේ වැරදි පාරට මිනිස්සුන්ව යොමු කළා. නිවන වහලා ආනන්තරිය පාප කර්ම කරගෙන හතර අපාය ගිය බව, යන බව, දුක් විඳින බව තේරුම් ගත්තා. පෙන්වා දෙන්න ඕනේ. ඒක නිසා තව ඉදිරියටවත් මෙවන් පාපයන්ගෙන් මිනිසුන්ව මුදවා ගන්නටයි මේ කිංටි සූත්‍රයත්, මේ ආනන්තරික පාප කර්ම සූත්‍රයත්, සංඝ වේද සූත්‍රයත්, ත්‍රිපිටකයේ තියෙන දේවල්, බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේවල් නිවැරදි අර්ථ ධර්ම සහිතව දේශනා කරන්න කියා දෙන්නේ අනුකම්පා සහිතව. නැතුව තර්ක විතර්ක කරලා ඒ අයට රිදවන්න, පරාද කරන්න නෙමේ, ඒ අයට උරුමවන, පටිසන්ධින්නට යන දෙයින් ඒ අයව පුළුවන් තරම් ඉක්මනට මුදවා නිදහස් කරගන්න. අනාගත පරම්පරාව අද මහණ වෙන, අද ඔය පිරිවෙන්වල ඉගෙන ගන්නා පොඩි හාමුදුරුවන්ට, සාමණේරයන් වහන්සේලාට මේක නිවැරදිව තේරුම් ගන්න පුළුවන් විදිහටයි, තේරුම් කර දෙන ආකාරයටයි මේ කියන්නේ. දැන් ඒ පොත් ලියලා දේශනා කරලා හතර පහ ගියායට දැන් අපිට කරන්න දෙන්න ඒගොල්ලෝ කරගෙන ඉවරයි. ඒගොල්ලෝ දැන් අපායි. දැන් ඉදිරියට ඉන්න අයට පුළුවන්කම තියෙනවා මේකෙන් විදී නිදහස් වෙන්න. එහෙනම් තව පැයකුත් විනාඩි 10ක් විතර තියෙනවා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්.
ගෞරවනීය ස්වාමින් වහන්සේ, මට මේ ප්‍රශ්නේ කලින් පහදලා දෙන්න ඇති. මට ටිකක් මෙය පහසුයි. ඒක නිසා මේ තේරුම් කරලා දෙන මෙන්න ඉතා කරුණාවෙන් ඉල්ලා සිටින්. හේතුන් පච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති.
හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති. හේතුම් පටිච්ච, පටිච්ච කියන්නේ මොකද? අර කිව්වනේ චක්කුංච පටිච්ච රූපේච හේතුම් පටිච්ච, සෝතංච පටිච්ච සද්දං හේතුම් පටිච්ච. දැන් මේ ඇහෙන් දැක්ක රූපේ නිසා පටිච්ච වෙනා ප්‍රියමනාපන, අප්‍රිය අමහිතිනා, ප්‍රිය අප්‍රිය අතර මැටුනොත්, ඇලුනොත්, ගැටුනොත්, මුලා වුණොත් පටිච්ච වෙනවා. ඒ නිසා හේතුම් පටිච්ච සම්භූතං බව අලුතෙන් උපදිනවා, සම්බන්ධයක් අලුතෙන් උපදිනවා. සම්භූතං හේතු මංගා නිරුජ්ජති. හේතු නැති කළොත්, හේතු නොකළොත්, අර පටිච්ච නොවුනොත් සම්බන්ධයක් අලුතෙන් උපදින්නේ නැහැ. මිදී නිදහස් වෙනවා නිබ්බාන වෙනවා. ඒ නිසා දැන් චක්කුංච පටිච්ච රූපේච දැන් සියලු මිනිස්සුත් මේ බුද්ධාගමේ ඔය බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ උගන්වන බුද්ධ ධර්මය පිළිබඳ මහාචාර්ය හාමුදුරුවත් දන්නේ නැහැ මේ පටිච්ච සමුප්පාද ධර්මය මොකද්ද කියලා. ඒ නිසා ත්‍රිපිටකයේ තියෙන ඒ හාමුදුරුවත් තේරුම් අරගෙන තියෙන රේණුගානේ හාමුදුරුව පටිච්ච සමුප්පාද විවරණය කියපු පොතේ තියෙන ටික තමයි පටිච්ච සමුප්පාද විවරණය කියන්නේ අර විසුද්ධි මාර්ගයේ තියෙනෙත් ඒකම තමයි. විසුද්ධි මාර්ගයේ ගුරු කොට කරු කොට තමයි රේණුගානේ හාමුදුරුවේ පටිච්ච සමුප්පාද විවරණය ලියන්නේ. නමුත් බුද්ධ දේශනාවේ මහා නිදාන මහා ප්‍රදාන සූත්‍රවල දීඝනිකායේ මේ කාරණේ ඔය කියන හේතුම් පටිච්ච සම්බූතං හේතු බංගා නිරුද්ධ පටිච්ච සමුප්පාද විග්‍රහයක් හැටියට විග්‍රහ කරලා තියෙනවා. මං එකක් උදාහරණයට ගන්නම්. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති. චක්කුංච පටිච්ච රූපේච උප්පාදෝ උප්පාදෝ පවත්තං පවත්ත නිමිත්තං නිමිත්ත පටිසන්ධින් පටිසන්ති ගතින් ගති ආයුහනං ආයුහනං උපපත්තති නිබ්බති උපපත්තති ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති අන්න සම්භූතං සම්භවන්ති. එතකොට ඔය පටිච්ච හේතුම් පටිච්ච සම්භූතං තමා විග්‍රහ කළේ චක්කුංච පටිච්ච රූපේච උපාදෝ උපාදෝ පවත්තං පවත්ත නිමිත්තං නිමිත්ත පටිසන්ධින් පටිසන්ධි ගතින් ගති ආයුහනං ආයුහනං නිබ්බති නිබ්බති උපපත්ති උපපත්ති ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති. මේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහය විග්‍රහයක් ත්‍රිපිටකයේ විග්‍රහ කරලා තියෙනවා. දැන් ඕවා මේ බුද්ධාගමේ කිසිම මහාචාර්යවරයෙක් උගතෙක් පණ්ඩිතෙක් රාජකීය පණ්ඩිතෙක් දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ අර රේණුකානේ හාමුදුරුවෝ විසුද්ධි මාර්ගයේ කියපු අවිද්‍යාපත්‍ය සංකාර විඥාන නාම රූප සලආයතන මේක විතරයි. ඒක විතරක් නෙමේ පටිච්ච සමුප්පාද විග්‍රහය බුදුහාමුදුරුව 96 ආකාරයකට මහා නිදාන මහා ප්‍රදාන සූත්‍රවලත් විභංග ප්‍රකරණේ පත්‍ය නිද්දේශ උද්දේශ හැටියටත් පටිච්ච සමුප්පාද විග්‍රහය 96 ආකාරයකට දේශනා කරලා තියෙනවා. ඒ නිසා දැන් චක්කුංච පටිච්ච රූපේච උප්පාදෝ උප්පාදෝ පවත්තම් පවත්ත නිමිත්තං නිමිත්ත ගතින් ගති ආයුහනං ආයුහනං නිබ්බති උපපත්ති ජාති ජරා මරණ මේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මය පුද්ගලයෙක් තුළ ක්‍රියාත්මක වන අවස්ථා පිළිවෙල ආදීනව අවස්ථාමයි. ඊළඟට කුසල මූල පටිච්ච සමුප්පාදයක් තියෙනවා. ඒ මහා නිදාන මහා ප්‍රදාන සූත්‍රවලම විභංග ප්‍රකරණයේ චක්කුංච න පටිච්ච රූපේ අනුපාදු අනුපාදෝ අපවත්තං අපවත්ත අනිමිත්තං අනිමිත්ත නගතින් නගති අනායුහනං අනායුහනං අනිබ්බති අනිබ්බති අනුපපත්ති අනුපපත්ති අජාතං අභූතං අකතං අසංකතං අනුපායෝ අනුපායෝ අනනිශ්චිතෝ අරහතු ඒව මේ තේ සම්ධම්මානං සමුදයෝ හෝති. ඒත් පටිච්ච සමුප්පාද විග්‍රහයමයි. දැන් බුද්ධාගමේ උගන්වන්නේ ඔය විශ්වවිද්‍යාලවලත් හැමතැනම ඔය පටිච්ච සමුප්පාද විග්‍රහය කියන්නේ අර බුද්ධ ගෝසා හාමුදුරුවයි රේණුකානේ හාමුදුරුවයි තව මාතරපැත්තේ හාමුදුරු කෙනෙකු ඉලියපු මේ අවිද්‍යාපච්චය සංකාර විතර. අඩුගානේ කුසල මූල පටිච්ච සමුප්පාදවත් ඒකයි දන්නෙත් නැහැ ඒක නැහැ. නමුත් ඒ විතරක් නෙමෙයි මේ ත්‍රිපිටකේ මහා නිදාන මහා ප්‍රදාන සූත්‍රවල ඊට වඩා බොහොම සරලවත් ගැඹුරෙනුත් පියවරෙන් පියවරත් බුදුහාමුදුරුවෝ මේ පටිච්ච සමුප්පාද විග්‍රහය තවන් විවිධ ආකාරයට මිනිහෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට විග්‍රහ කරලා විස්තර කරලා තියෙන දෙපැත්තම. අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මයේ ඒ විදිහටත් කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහය ඒ විදිහට. ඉතින් ඒක නිසා ආනන්ද හැමදුරුවත් එකවරක් කිව්වා භාග්‍යවතුන් වහන්සේ මේ බුදුහාමුදුරන්ගේ ධර්මය අහලා මම දැන් හොඳට පටිච්ච සමුප්පාද ධර්මය හොඳට දන්නවා මට දැන් තේරෙනවා කියලා. බුදුහාමුදුරුවෝ කිව්වා ආනන්ද හැමදුරුවන්ට බොහොම සැරෙන් මා හේවං ආනන්ද අවච. මොකද්ද කිව්වේ? මා හේවං ආනන්ද අවච. මේ අව කැපෙන වචන කතා කරන්න එපා කිව්වා ආනන්ද. ඔබ තාම මේ පටිච්ච සමුප්පාද විග්‍රහය දන්නේ නැහැ කියලා තමයි ওই මහා නිදාන මහා ප්‍රධාන සූත්‍රවල තව නොයෙකුත් ආකාර වූ 96 ආකාරයේ පටිච්ච සමුප්පාද විග්‍රහයක් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ පටිච්ච සමුප්පාද විග්‍රහය කියන එක මේ පැවැත්ම තුල තියෙන සියලු ධර්ම කාරණා හොඳ පැත්තටත් නරක පැත්තටත් විග්‍රහ කරන්න පුළුවන්, කර්මය ධර්මය දෙපැත්තම විග්‍රහ කරන්න පුළුවන් ගැඹුරු ධර්මයක් තේරුම් ගත්ත කෙනෙකුට. තේරුම් නොගත්ත කෙනෙකුට ඕක අර එක වචනයක් විතරයි. ඉතින් ඒක නිසා අර හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුජ්ජති කියන එක තමයි මේකේ වචනේ. හැබැයි ඕක මුළු මේ පැවැත්මට හේතුව තමයි හේතුම් පටිච්ච සම්භූතං, නැවැත්මට මුල තමයි හේතුභංගා නිරුජ්ජති. ඒ කියන්නේ හේතුභංගා කියන්නේ මේ හේතු තුන සහමුලින්ම සමුච්ඡේද වශයෙන්ම අර සත්තට්ඨාන කුසල සූත්‍රයේ තියෙන උදුරාස් කිරීම. ඒක තමයි හේතුභංගා.
ස්වාමීන් වහන්සේ මෙතන සංඋප්පත්තිය ලැබනවද?
ඔව්. දැන් අවිද්‍යා මූලයෙන් නම් හේතුන් පටිච්ච නම් සංඋප්පාද සමුදේ බිහි වෙනවා. අර කුසල මූලයෙන් නම් සංඋපදින්නේ නැහැ, අනුසය උපදින්නේ නැහැ, සම්බන්ධයක් වෙන්නේ නැහැ, සන්දි වෙන්නේ නැහැ, බද්ධ වෙන්නේ නැහැ, විසංකාර ගතං චිත්තං වෙනවා, විවට්ටේ ඥානං වෙනවා, විවට්ට වෙනවා, වට්ට වෙන්නේ නැහැ, විවට්ට වෙනවා.
ඔබ වහන්සේට දීර්ඝාස ලැබේවා.
ගෞරවනීය ස්වාමීන් වහන්ස අවසරයි. මට තියෙන ප්‍රශ්නේ ගස්වැල් ඔක්කොම ස්වභාව ධර්මයට අයිති.
මොකද්ද? ගස්වැල්
ස්වභාව ධර්මයට අයිති. අපි ගොයම් පැලයක් ගත්තොත් එත ගොයම් පැලෙත් ස්වභාව ධර්මයට අයිති. නමුත් ගස්වැල් අවිඥානිකයි. එතන ගොයම් පැලයක් ගත්තොත් ඒකේ හැදෙන වී ඇටය සවිඥානිකයි නේද? පැලවෙන්නේ
ඒ නිසාද? සියලු ගස්වැල් සියලු බීජගාම භූතගාම අවිඥානිකයි. සත්වය පුද්ගලයෝ සවිඥානිකයි. දැන් මිනිස්සු තිරස්චීනාය දෙවියෝ භූතයෝ පිරේතයෝ බ්‍රහ්මය සියලු අය සවිඥානිකයි. සවිඥානික නම් අර විඥානය හොයාගෙන විඥානාහාර හොයාගෙන තැනකින් තැනකට යන්න පුළුවන්. ඒ අය සවිඥානිකයි. ගහකට යන්න පුළුවන් තැනකින් තැනකට
බෑ.
මුල් දුවන තරමක් දුල විතරක් අර ඒ තැනේ විඥානාහාර. දැන් ඔය ගහේ මුල් ගිහිල්ලා හොයන්නේ ජලයයි පෝරයි. පටවි ආපු කොළ ඇහිල්ලා හොයන්නේ තේජෝ වායු, ඉරේලිය වාතය. නැතු වෙන මොකක්වත් නෙමෙයි. දැන් ගහක මුල් යන්නේ අර සතර මහා භූත වලින් පටවි සහ ජලය හොයන්නේ. ඒ වගේම කොළ එන්නේ අර හිරු එළියයි වාතයයි හොයන්නේ. මොකටද මේ ගහ මුල් ගිහිල්ලා පොළවේ පටවි හොයාගෙන පෝර හොයාගෙන ජලය හොයාගෙන කොළ ඇවිල්ලා මල් ඇවිල්ලා ගෙඩි ඇවිල්ලා මොකටද මේ කොළ හැදෙන්නේ? අපිට ඕනවටද?
නෑ ස්වාමිනාංස.
කාට ඕනවටද?
ගහට.
ගහේ පරම්පරාව
ගෙනියන්න
පවත්වාගෙන යන්න. ඉතින් ඒව තමයි අපි මේ පාවිච්චි කරන්නේ. ඉතින් ඒක නිසා ගහකොළ තියෙන්න ඕන. අපිටත් යැපෙන්නේ ගහකොළ වලින් තමයි. හැබැයි ගහකොළත් විඥානයෙන් අවිඥානකව කටයුතු කරනවා. දැන් ගහට වතුර නැති වුණොත් මොකද වෙන්නේ? මියනවා. ඇයි? අර විඤ්ඤාණයෙන් හොයාගන්නේ වතුරයි ජලයයි පෝරයි. ඒවා නැති වුණා. නැති වුණ ගමන් ගහ මැරෙනවා. ඒ වගේම තමයි මිනිසුන්ටත් මේ විඤ්ඤාණ ආහාර නැති වුණාම. හැබැයි මිනිසුන්ට සවිඥානක නිසා විඤ්ඤාණ ආහාර නැති වුණාට ප්‍රඥාවෙන් ආහාර හොයාගන්න පුළුවන්කම තියෙනවා. පැවැත්ම පාත්වගෙන යන එකයි වෙනස.
ස්වාමීන් වහන්සේ, ඊළඟ ප්‍රශ්නය ඔබ වහන්සේගේ අර ලොකු පොතේ තියෙනවා ආහාර වර්ග 4යි කායවල් 3යි. ඒක පැහැදිලි කරලා දෙන්න.
ආහාර වර්ග 3යි මොනවද?
ආහාර වර්ග 4යි.
ඔව්.
කායවල් 3යි.
ඔව්, කායවල් 3යි ආහාර වර්ග 4යි. ඒක හරි. ආහාර වර්ග 4 තමයි
කබලිකා
විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර, සම්පස්ස ආහාර,
කබලින්කාර
ආහාර. ඒකයි මේකයි සම්බන්ධයක් නැහැ. කාය තුනයි. කාය කියන්නේ ශරීර තුනක් නෙමෙයි. ක්‍රියාකාරකම් තුනක්. ක්‍රියාකාරකම් තුන මොනවද? අර කරජ කාය, මනෝමය කාය, චිත්තජ කාය. ඒවා ක්‍රියාකාරකම් කරන කාය තුනක්. තේරුණාද?
එහෙමයි.
ඉතින් ඒක නිසා මේ මනෝමය කාය, කරජ කාය, චිත්තජ කාය කියන ත්‍රිජ කාය වෙනම තේරුම් ගන්න ඕනේ. ඒක වෙනම එකක්. අර ආහාර හතර ඒක වෙනම. මේ කයවල් තුනම දිගින් දිගටම පවත්වාගෙන යන්න නම් මේ ආහාර වර්ග හතරම යමෙකුට ලැබෙන්න ඕනේ. ඒ ආහාර වර්ග හතරම එකතු කරන්නේ විඥාණය. ප්‍රඥාවෙන් ඔය ආහාර වර්ග හතරම එකතු කිරීම නිරෝධ කරන. ආහාර නිරෝධෝ, පස්ස නිරෝධෝ කරන. සමුදය නිරෝධෝ කරන. ඉතින් ඒක නිසා මේ සමුදය නිරෝධ කළාම අනුසය උපරින්නේ මේ ජීවිත කාලය විතරයි පවතින්නේ. ඒ නිසා අයමන්ති මාජාති නත්ති දානි පුනබ්බවෝ කියන තත්වයෙන් අවසන් වෙනවා.
සම්නාසතර කරජ කය නෙවෙයිද, කරජ කාය දෙන්නේ?
කාය මේ හැම තැනකම තියෙන මාගදී භාෂාවේ. නමුත් සිංහල බුද්ධාගම් වල ඔක්කොම තියෙන කරජ කය, චිත්තජ කය. ඒක නෙමෙයි, මේක තියෙන කරජ කය, මනෝමය කය, චිත්තජ කය.
හරි සම්නාස, ඒක තියෙනවා. ඊළඟට තියෙනවා උපපරික්කතිය කියලා ඔබ වහන්සේ අර ඉස්සලා දේශනාවේ ඔය ඒ වචන මට පැහැදිලි කරන්න.
උපපරික්කති කියන්නේ, උප කියන්නේ අපකප්ප වෙලා කටයුතු කරනවා. පරික්කති කියන්නේ පරිමුච්ඡති, පූර්ණ වශයෙන් මිදී නිදහස් වෙන. පූර්ණ වශයෙන් මේ දුකෙන් මිදී නිදහස් වෙන, මේ පැවැත්මෙන් මිදී නිදහස් වෙන උපපරික්කති. උප කියන්නේ අපකප්ප වෙලා කටයුතු කරනවා. දැන් උපකාර කරනවා, දැන් උපසභාපති, උපනායක. අර නායකයා නැති වෙලාවට අපකප්ප වෙලා කටයුතු කරන පුද්ගලයා උපනායක. ඒ වගේම යම් කිසි කෙනෙකුට අමාරුවක් අපහසුයක් වුණාම උපකාර කරනවා කියන්නේ අප කැප වෙලා කටයුතු කරනවා. ඒ පුද්ගලයාව බේර ගන්න හරි ගොඩ ගන්න හරි. ඒ නිසා මේ මාගදී භාෂාවේ තියෙන්නේ උප කියන්නේ අර අප කැප වී ක්‍රියා කිරීම කියන අර්ථයක් එන්නේ.
එහෙමයි.
සිංහල භාෂාවෙත් එහෙමයි. දැන් උප විදුහල්පති, විදුහල්පති නැති වෙලාවට ඒක විදුහල්පති වල ඔරයට කරන්න බැරි අර අපහසු බෙදාගෙන කරනවා. ඒක අප කැප වෙලා කටයුතු කරනවා නම් එයා උපවිදුහල්ප. එහෙමයි.
පරික්කති කියන්නේ සමන්නේ.
පරික්කති කියන්නේ පූර්ණ වශයෙන් මිදී නිදහසන. පරිමුච්ඡති පරික්කති. කටි කියන්නේ කපා දාන. පූර්ණ වශයෙන් කපා නිදහස් වීම පරික්කති.
එහෙමයි.
මුල් තුන පූර්ණ වශයෙන් කපා නිදහස් කරනවා නම් පරික්කති. පරිමුච්ඡතිත් කියනවා, පරික්කතිත් කියනවා.
එහෙමයි ස්වාමී. සම්මාසයෙන් නිරෝගී වේවා, දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
අති ගෞරවනීය අරහතුන් වහන්සේ, මට ප්‍රශ්න දෙකක් තියෙනවා දැනගන්න. ඔබ වහන්සේ සංඝ වේද සූත්‍රය දේශනා කරනකොට මහා බයක් දැනෙන. කියන්නේ අපි
බයක් දැනෙන්න ඕන.
ඒ කියන්නේ ඒකට හේතුවක් තියෙනවා. අපි ඉන්න ආරාමයවට ඉන්න හැම පන්සලකටම අපි පොයට ධර්ම දේශනාවලට වඩින්න ඕනි. වැඩි නැත්නම් සන්නහන්සේලාගේ හිත හොඳ නැහැ. ඉතින් අපි වැඩල දේශනා කළේ බහ තමයි. ඉතින් මේ ධර්ම දැනනේ අපි ඉගෙන ගන්න.
බහා දේශනා කරනවා නම් කාටවත් යහපතක් වෙන්නේ
නැහැ. ඒක අපි නොදන්නේ කරේ. දැන් දැනනේ අපිට ඇත්ත තේරුනේ.
දැන් ඇත්ත තේරුණා නම් බණ දේශනා කරා.
ඒ ස්වාමීන් වහන්සේ ඉතින් අපි දැන් අපි කරපු ඒ දේශනා කරපු ධර්ම වලින්
ආ දැන් ඒකට අර කමා කරගන්න කායින වාචා චිත්තේන පමාදීන මයා කතං අච්චයන් කම්ම මේ ධම්ම සන්දිටික ආකාරය.
එහෙමයි. අනිත් එක දැනහසේ ඉවෙතින් හැම කෙනෙක්ම බඩදරුම්මල අපි ළඟ තමයි පිරිත් දේශනා කරන්න එක්කන් ඉන්නේ පන්සල් වලට යන්නේ. ඉතින් අපි දේශනා කරනවා ඉතින් උනා ඒ ඇට්ටන්ගේ දායක
ඒක වරදක් නෑ. ඉතින් ඒගොල්ලන්ට සිතක් ශාන්තියක් සහනයක් අර හිත හැදෙන්න සුවපත් කරන්න ආශිර්වාදයක් කරන්න සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන් නම් අඟුලිමාත ආල පිරිත කියලා තේරුම් කරලා දෙන. හැබැයි අඟුලිමාල පිරිත කියවනවා නම් තමන් සත්‍යක්‍රියාවක් කළා වෙනම. දැන් අඟුලිමාල පිරිත තියෙන්නේ බොහොම කෙටි පිරිතක්. අඟුලිමාල හාමුදුරුවන්ට බුදුහාමුදුරුව ඉගැන්වූ මේ පිරිත අර අරහත්තුණාට අරහත්ත්වයට පත්ුණාට පස්සේ කිසිම ප්‍රාණඝාතයක් ප්‍රාණියෙකුට කළේ නැහැ. සියලු ප්‍රාණීන්ට යහපතක් සිතක් ශාන්තියක් පැවතුනා. එය සත්‍යයක් නම් ඒ සත්‍ය ක්‍රියාබලයෙන් මේ නැගණියටත් දරුවා යහපත්ය ලැබෙන්න මේ සත්‍ය ක්‍රියාබලයේ හේතු වේවා.
ඒක නම් පාදල දෙනවා සංඥා.
එතකොට තමන් සත්‍ය ක්‍රියාබලයක් පතුරවන්නම් තමන් තුල ආර්ය ගුණයක් අලමරිය ඥාන දර්ශන අර තියෙන්න ඕන. අඩුගානේ සත්‍යක්‍රියාබලයක් පතුරවන්නම් තමන් ඒ සත්‍යක්‍රියාබලයේ යහපත් ගුණ ධර්මයක් සීලයක් ධර්මයක් ගුණයක් තියෙන බව තමන් සපත කරන්න.
එහෙමයි.
ඒ සත්‍යක්‍රියාබලයෙන් තමයි අර නැගණියටත් ගැබිණියටත් යහපතක් ඒතේන සත්‍ය වජ්ජේන සුවත්ව.
එහෙමයි.
ඒක නිසා තමන් එහෙම යහපත් පිළිවෙතක ප්‍රතිපදාවක පිහිටා කටයුතු කරනවා නම් සීලයක වුණත් ඒක කාටත් යහපත්. ඒක මෙනෙහි කළා අනුපස්සනා කරලා ඒ සත්‍ය ක්‍රියාවලින් අර උපකාරයක් උදව්වක් සිතක් ශාන්තියක් ඕන කෙනෙකුටත් අපි ඒ යහපතක් පතන්න ආශිර්වාදයක් කරන්න පුළුවන්.
ඒකයි.
එනිසා කවුරු හරි මේනියාරාමෙට ඒ වගේ උදව්වක් ඉල්ලලා එනවනම් පන්සලකට උදව්වක් ඉල්ලලා එනවනම් අපි පුළුවන්ම තරම් මේ සත්‍යක්‍රියාවක් කරලා යහපත් අවංක පිරිසිදු චේතනාවක් ඇනුව ඒ අයට අර නොමග නොයන විදිහට අවඩක් අසාධාරණයක් නොවන විදිහට යහපතක් සිතක් ශාන්තියක් සහනයක් වෙන්න කටයුතු කරන්න ක්‍රියා කරන්න වචන පාවිච්චි කරන්න.
ගරු ස්වාමීන් වහන්ස, මේ මානසික රෝග භාවනා කිරීමේදී සුවවන්නේද?
මානසික රෝගයක් තියෙනවා නම් භාවනා කරන්න බෑ. ඒක දැන් විපාකාවන්. මානසික රෝගියෙකුට එකපාරටම මේ වගේ භාවනාවක් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඇයි? ඒ පුද්ගලයාට අර යෝනිසෝ මානසිකාරයක් කියන එකක් අයෝනිසුම් මනසිකාරයක් කියන එකේ වෙනස තේරුම් ගන්න බෑ. තේරුම් කරලා දෙන්නත් බෑ. දුගත් අර දුක්ගහිතන් දුක්ගහිතේ තබ්බං සුගහිතන් සුගහිතේ තබ්බං කරන්න ධාරයේ තබ්බං කරන්න බෑ. ඒක නිසා මානසික රෝගයක් කියන්නේ උන්මත්තකේ. උන්මත්තකේකුට මතින් උන්මත්තක වෙලා තියෙන. උන්මත්තක මත් වෙලා තමයි දැන් මත්වීම අර මදයෙන් මත්වීම කෙරවලකට ගිහිල්ලා එනිසා ඒක මානසික ආතතියකට බවට පත් වෙලා. ඉතින් ඒක නිසා මේ හොඳ මිනිස්සුන්ට තමයි හැබැයි තාවකාලිකව උන්මත්තකයක් වුණා කියන එක ඒක වෙන එකක්. ඒ තාවකාලික උන්මත්තක වීම නෙමෙයි අර වේගයක් වේදනාවක් වේමත්තතාවක් ඇතිවීම. ඒක අපිට පුළුවන්කම තියෙනවා සමතයටපත් කරන්න. යද්දිදන් සබ්බ සංකාර සමතු. දැන් අර පටාචාරාව කිසාගෝතමී ආවේ උන්මත්තකයෝ නෙමෙයි. එතන උනේ තිබුණ වෙලා තිබුණේ తాවකාලිකව ඒ වෙලාවේ ඇති වූ වේගය වේදනාව දරන්න බැරි තත්වයක් නිසා යම් ආකාරයක මානසිකල් වෙලා. නමුත් එහෙම කෙනෙක් කුට අපේ ප්‍රතිකර්මය ක්‍රමානුකූලව දෙන්න පුළුවන්. නමුත් අර මානසික රෝගීන් කියන අය දැන් ඔය පිස්සංගොඩුවට වගේ ගෙනියන අය ඉන්නවනේ. ඒ අයට දැන් දිගු කාලීනව මානසික රෝග ඒ අයව නිකන් නිදහසේ මේක කරන්න බෑ. හැබැයි ඒ අයටත් යම් ආකාරයක අර කර්ම ශක්තියක් ගෙවලා ඉවර වුණාට පස්සේ සමහර විටක මේ ධර්මය තේරුම් ගන්න පුළුවන් තත්ත්වයට මනස ආවොත් ඒ අයටත් අඩු ගානේ පැහැදීමක්වත් වෙන්න පුළුවන්කම තියෙනවා.
ගරු ස්වාමීන් වහන්ස, මම බලාපොරොත්තු වුණේ මේ ඒ රෝගියා සාමාන්‍යයෙන් මේ හොඳට හිතන්න කියන්න පුළුවන් කෙනෙක් වෙනකොට කොහොමද ඒක එහෙම වෙන්නේ කියලා.
හොඳට රෝගියාට හිතන්න කියන්න පුළුවන් නම් අර වේගයක් විතරයි තියෙන්නේ. ඒක මානසික රෝගයක් නෙමෙයි, ඒක වේගයක් වේදනාව. ඒ වෙලාවේ తాවකාලික ඇති වූ අර කම්පති චලති විස්සෝපති කියන්නේ. තේරුණාද? ඒ නිසා අපි මේ මානසික රෝගයි මේ වේගයක් වේදනාවක් ඇති නිසා ඇති වූ බීතියක් හෝ කම්පනයක් චලනයක් නිසා తాවකාලික ඇති වූ දෙයයි වෙනස් කරලා වෙන් කරලා තේරුම් ගන්න ඕන. ඉතින් ඒක නිසා දැන් අර වේගයක් වේදනාවක් කම්පනයක් බීතියක් ඇති වූ පුද්ගලයාට අර මානසික වෛද්‍යවරයා ගාවට ගියොත් දෙන්නේ මොනවද? අර කයට බේත් දෙන්නේ හිතට බේත් නෙමෙයි. වෙද කරනවා හෙද නෑ. ඒ නිසා මේකේ වෙද හෙද දෙකක්ම තියෙනවා. හෙද කියන්නේ මොකද්ද? හිත පිරිසිදු කරන, හිත හදන දේ හෙදකම්, කය හදන දේ වෙදකම්. දෙකම කරන්න. වෙද හෙද දෙකම කළාම අර වේගයේ වේදනාව අඩු කර හැකියි. දැන් අර බුදුහාමුදුරුවෝ කිචා ගෝතමියට ගිහිල්ලා අබෑට ටිකක් හොයාගෙන එන්න කිව්වේ හෙදකම්, හිත හදන්න. ඊට පස්සේ තමයි මනස හදන්න වෙදකම් කළේ. ඉතින් ඒක නිසා දැන් ඔළුව කැක්කුමක් තියෙනවා නම් අපිට හිත හදලා ඔළුව කැක්කුම අයින් කරන්න බෑ. පැන්ඩෝල් පෙට්ටක් දීලා, මොකක් හරි වේදනානාශකයක් දීලා වෙදකම කරලා ඊට පස්සේ හිත හදන්න ඕන. මුල හොයන්න ඕන. මේ ඔළුව කැක්කුමට මුලක් තියෙනවා, හේතුවක් තියෙනවා. නිකන් ඔළුව කැක්කුම හෝ උණ හෝ බඩේ අමාරුවක් හෝ හේතුවක් නැතුව එන්නේ නැහැ. මේ කයට ඇති වූ සියලුම ඔය අර ගිරිමානන්ද සූත්‍රයේ කියපු 108ක් රෝගවලට මුලක් තියෙනවා, නිදානයක් තියෙනවා. අපිට తాවකාලිකව ඒ ඔළුව කැක්කුම, බඩේ අමාරුව, කන් කැක්කුම අමාරුව, මොකක් හෝ ඒක සෙම්මාබාධ, පිත්තාබාධ, తాවකාලිකව අපි සමතේට පත් කරලා යද්දිදන් සබ්බ සංකාර සමතෝ. ඊට පස්සේ මේකට මුල් වූ හේතුව, හේතුව වෙන මොකක්වත් නෙමේ, රාගය, ద్వේෂය, මෝහය කියන දෙකමයි, තුන් දොස් කිපීමමයි. ඒ හේතුවට හේතු දෙන එක තමයි හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති කරීම. ඒ අනුව ඕනම කෙනෙකුට, මනසක් තියෙන මිනිහෙකුට මේ දෙපැත්තම කරන්න ඕන. වෙද හෙද දෙකම කරන්න ඕන. දැන් බොහෝ ඔය රෝහල් වලට යන, රෝහල් වල වැඩ කරන අයට මේ දෙකම කරනවා නම් ලෙඩුම බොහොම ඉක්මනට සුවපත් කරන්න, බොහොම ඉක්මනට එයාගේ මනස හදන්න පුළුවන් වෙනවා. නමුත් එකක් විතරක් කරන්න යනවා නම් ඒක සිද්ධ වෙන්නේ නැති වෙන්න පුළුවන්. తాවකාලිකව දවස් දෙකක් තුනක් ඒ රෝගයෙන් මිදුණත් ගෙදර ගිහින් ওই රෝගය එනවා. ඇයි? හිත හදලා නැහැ. නැවතත් අර වැරදි පැත්තටමයි ගෙදර ගිහමයි යන්නේ. ඉතින් ඒක නිසා මේක වෙද හිද දෙකම කරනවා නම් ඒක දිගටම යහපතක් වෙන්න, සුවපත් වෙන්න හේතු වෙනවා.
ගරු ස්වාමීන් වහන්සේ, ඊළඟ ප්‍රශ්නේ, බාහ්‍ය දාරු වීර්යතුමා මේ එක විතම මේ අරහත් ඵලයටපත් උනාද?
ඔව් ස්වාමීනි. ඔව්, ඒ අරහත් ඵලයටපත් උනේ ඔය සමද විපක්සනා කරලා නෙමෙයි, යුගනද්දව භාවනා කරලා නෙමේ එතෙන්දි උනේ ධම්ම උද්දච්ච විග්ඝහිතමාන සං උද්දච්චය විග්ඝහිත කළා. මොකද්ද විග්ඝහිත කළේ? විග්ඝහිත කියන්නේ විඝාත පරිලාහ කියන්නේ වෙන් කර කර ඝාතනය කරලා මරා දැම්ම. මොකද්ද මරා දැම්මේ? හිතේ තිබුණු උද්දච්චය. උද්දච්චය කියන්නේ මේ හිත ඉච්ඡෙන් උදහස් වෙලා විසිරිලා සංකීර්ණ වෙලා තිබුණේ. ඒ නිසා බාහ්‍ය ධර්මවේදීතුමා ගේ හිත බුදුහාමුදුරුවෝ මේ උද්දච්චය නැති කරන්න ලොකු සම්‍යක් ප්‍රයෝගයක් කළා. මොකද්ද සම්‍යක් ප්‍රයෝගය? දැන් මේක හොඳටම තේරුම් ගන්න ඕන. මේක බුදු දහමේ තියෙන ගැඹුරුම තැනක්. ඔය බාහ්‍ය දාරු වීර්ය සූත්‍රය සහ මේ කතාව. දැන් බුදුහාමුදුරුව පිඬුසිඟා වඩිනවා. පිඬුසිඟා වඩින අතර තමයි බාහ්‍ය දාරු වීර්ය ආවේ. ඇවිල්ලා පිඬුසිඟා වඩින මග හරස් කළා. බුදුහාමුදුරන් නවත්තලා ඇහුවා, භාග්‍යවතුන් වහන්ස මට ධර්මයක් දේශනා කරන්න මම කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ නැහැ කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ කිව්වා නෑ බාහිය, මේ ධර්මයේ දේශනා කරන වෙලාවක් නෙමෙයි. දේශනා කළේ නෑ. බැරි වෙලාවත් අර ආපු පළවෙනි සැරේම ඔය වචන කිව්වා නම් බාහ්‍ය ධර්මවේදීතුමාට හරියනවද? නෑ. දෙවෙනි වරටත් බාහ්‍ය ධර්මවේදීතුමා නැවත පස්සෙන් ගිහිල්ලා ඇහුවා, කිව්වා අනේ භාග්‍යවතුන් වහන්ස මට ධර්මයක් දේශනා කරන්න, ප්‍රතික්ෂේප කළා. ඇයි මෙහෙම පළවෙනි දෙවෙනි තුන්වෙනි වරටත් ප්‍රතික්ෂේප කළේ? ඒ බාහ්‍ය ධාරු වීර්යක තුමාගේ තිබුණු විසුරුණු සිත උද්දච්ච සිත ඒකාග්‍රතාවයට ගේන්න බුදුහාමුදුරුව ඒ වචන කිව්වා. ඒක සම්‍යක් ප්‍රයෝගයක්. ඊට පස්සේ බුදුහාමුදුරුව පළවෙනි වර දෙවෙනි වර තුන්වෙනි වරත් කිව්වහම බාහ්‍ය ධාරු වීර්යතුමාගේ සිත අර ඒකාග්‍රතාවයට පත් වුණා. අතීතයේ කරපු සියලු පුණ්‍ය ශක්තියින් අනුව ඒ පුද්ගලයා තුළ අර උද්දච්ච විග්‍රහිත වෙන තත්වයට, බණ අහන්න පුළුවන් තත්වයට හිත පත් කළා. ඒක බුදුවරයෙකුට කරන්න පුළුවන් සම්‍යක් ප්‍රයෝගයක්. මේක අඟුලිමාලටත් කළා, මේක ආලවක යක්ෂයාටත් කළා, මේක පුක්ෂාති රජුරුවන්ටත් කළා, අර දබ්බමල්ලපුත්ත රහතන් වහන්සේටත්, සංසති අමාත්‍යාටත් මේ වගේ සම්‍යක් ප්‍රයෝග කරලා තිනවා උද්දිතය. ඊට පස්සේ අර බාහ්‍ය ධාරු වීර්යතුමාගේ හිත දැන් අර සියලු අර බාහිරවට අරමුණු වලින් සියලු දෙයින් මිදී නිදහස් වුණා. තුන්වෙනි වර වෙනකොට ඒකාග්‍රතාවයේ පූර්ණ වුණා. පූර්ණ වූ ගමන් බුදුහාමුදුරුවෝ දැක්කා, බුදුහාමුදුරන්ට තියෙන අර ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය, අනික් අයගේ ඉන්ද්‍රිය බලන්න. දැන් බාහ්‍ය ධාරු වීර්යතුමාගේ තියෙන්නේ හිතේ දැඩි ඒකාග්‍රතාවයක් පමණ. ඒ දැඩි ඒකාග්‍රතාවය නිවනටම අරමුණ වූ ඒකාග්‍රතාවයක්. ඒ නිසා බුදුහාමුදුරුවෝ දැනගත්ත දැන් හොඳයි අවස්ථාව. ඒ අනුව කිව්වේ පද හතරයි. දිත්තේව දිත්තමත්තම් භවිස්සති, සුතේව සුතමත්තම් භවිස්සති, මුතේව මුතමත්තම් භවිස්සති, විඤ්ඤතේ විඤ්ඤාතමත්තම් භවිස්සති, නෙව ඉදන හුරං න උභයමාන්තරි දුක්ඛකන්දස අහෝසීති. එනිසා මේක මේ සියලු ධර්මකාරණා කැටි කළා බොහොම සංක්ෂිප්තව මුළු අවුරුදු 45ක් තුළම දේශනා කරපු ධර්මයේ ওই වචන පේළි හතරේ තියෙනවා. ඒ නිසා බාහ්‍ය ධාරු වීර්යතුමාට නිකම්ම ආව ගමන් පළවෙනි වර දෙවෙනි වර තුන්වෙනි වර ඇහුවාම මේක කිව්වනම් තේරුම් ගන්න බෑ, තේරෙන්නේ නැහැ. නමුත් බාහ්‍ය ධාරු වීර්යතුමාගේ අර පුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය මතු කරලා ගන්න, හිතේ ඒකාග්‍රතාවයකට පත් කරන්න, අර උද්දච්චය විග්‍රහිත කරන්න පුළුවන් විදිහට බුදුහාමුදුරුව මේ සම්‍යක් ප්‍රයෝගයක් කළා. ඒ සම්‍යක් ප්‍රයෝගය තමයි අර පළවෙනි වර දෙවෙනි වර තුන්වෙනි වර බාහිර දාරු වීර්යතුමාට කිව්වේ නැහැ. අර බුදුහාමුදුරුව නොකියන්න නොකියන්න බාහිර දාරු වීර්යතුමාත් කළේ ද්වේෂක් වෛරයක් ගැටීමක් කලීමක් මතුවීම නෙමේ, තමන්ගේ හිතම ඒකාග්‍රතාවයට පත් කළා. ඒක බුබ්බේට ගත පුණ්‍යතා ශක්තිය නිසා කරගත්ත දෙයක්.
අර ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා.
වන්දනීය පූජනීය අරිතුන් වහන්ස, මේ සංඝ බේදයට අසු නොවේ බෝධි පූජාවක් පවත්වන්නේ කෙසේදයි කියා පහදා දෙනසින් ඉල්ලා
සිටින්න. දැන් අර මේ අර මේ යමක් ඉල්ලන්න යදින්න යාඥා කරන්න, එවනනම් අර කේතු අපල තනසුරු අපගල බුදගේ අපල දුරු කරන්න බෝධි පූජාවක් කරනවා නම් ඒක ලෝකේ හදන්න. ඒක ඉති බවා බව හේතු. ඒකට නෙමෙයි අපි බෝධි පූජාවක් කරන්නේ. අර බුදුහාමුදුරුව ඒ බෝධීන් වහන්සේ මුලදී කරගත්ත දේ අපි අනුපස්සනා කරන්න ඕන, සිහිපත් කරන්න. මොකද්ද බුදුහාමුදුරුව ඒ බෝධි මෝලයේදී කරේ? අර රාගය ද්වේෂය මෝහයන කියන කෙලෙස් මුල් සාමුලින්ම කපලා දාලා නික්ලේශී බවට පත් වුණා. ඒ නිසා ඒ බුදුහාමුදුරුව කරගත්ත ඒ දේ, ඒ යහපත් දේ සිහිපත් කළා අපටත් පුළුවන් ඒ බුද්ධ ශක්තියට අනුගත වෙන්න. ඒ බෝධීන් වහන්සේ ගාවදී ඒ බුදුහාමුදුරුව කරගත්ත සේ සිහිපත් කළා අපිත් විනාඩි 5කට රාගෙන්තර ද්වේෂෙන්තර මෝහෙන්තර විනාඩි 5ක් සිත පිරිසිදු කරගන්න. ඒ සිත පිරිසිදු කරගන්න තමා මල් පූජා කළ යුත්තේ, මේ පහන් පූජා කළ යුත්තේ. ඒ කරන හැම වෙලාවෙම අර බුදුහාමුදුරුව මයන් බෝධීන් වහන්සේ කෙනෙක් ගාවට ඇවිල්ලා ඒ කරගත්ත නික්ලේශී තත්වයේ කෙලෙස් මුල් තුන කපා දැමු බව සිහිපත් කරන්න. ඒ නිසා තමන්ටත් පුළුවන් වෙන්න ඕන විනාඩි 5කට ඒ බුද්ධ ශක්තියට අනුගත වෙන්න, නික්ලේශී තත්වයට తాවකාලිකවපත් වෙන්න. ඒ නික්ලේශී තත්වයට පත් වුණාට පස්සේ අපිට පුළුවන්කම තියෙන්න ඕන මේ විශ්වයට සියලු මේ ලෝක සත්වයන්ට අර සත්‍යක්‍රියාවක් පතුරවල සුදු කිරණ ශක්තියක් පතුරවල තමන්ටත් විශ්වයට යහපතක් සිතක් ශාන්තියක් සහනයක් සත්‍යක්‍රියාබලයකින් පතුරවන්න. ඒ සත්‍යක්‍රියාබලයෙන් අපිට පුළුවන්කම තියෙනවා කාට හරි උදව්වක් උපකාරක් යහපතක් සිතක් ශාන්තියක් කරන්න. ඒ සත්‍යක්‍රියාබලය තමන් තුළ නැත්නම් අර අංගුලිමාල සූත්‍රය කියන වාගේ නිකන් ඉල්ලලා යදලා බෝධි පූජාවක් කිරීම කිසිසේත් බුද්ධ ධර්මයට ගැළපෙන දෙයක් නෙමෙයි. ඒක නිකන් යදීමක්, හිඟා කෑමක්, යාඥා කිරීමක්, ප්‍රාර්ථනා කිරීමක් පමණයි. ඒකෙන් තමන්ට හෝ අනුන්ට හෝ නියම සිතක් ශාන්තියක් සහනයක් ඒතේන සත්‍ය වජ්ජේන සුවති හෝති වෙන්නේ නැහැ. ඔය වචන ටික කිව්වත් වැඩක් නැහැ. තමන්ගේ හිතේ අර රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර විනාඩි 5ක් තමන්ට ගත කරන්න පුළුවන්. ඒක ඒ රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර වීම තමයි. අර අරඤ්ඤගතවා, රුක්කමූලගතවා, ශුඤ්ඤාගාරගතවා, නිචීදිත පල්ලංකං ආභූජිත්වා කියන්නේ මේ මේකම තමයි.
ඔබ වහන්සේට දීර්ඝායස වේවා.
අවසරයි රහතුන් වහන්ස, මගේ ප්‍රශ්නය කටින පින්කම් ගැන. මේ දැන් මේ කටින පින්කම් 3 මාසේ හාමුදුරුවරු උපෝසත කර්ම කරනවා. ආයේ සංඝයා වහන්සේලා ඉදිරියේ කැපකොට වස්සීවර පූජා කරනවා. ඒවා බුදුහාමුදුරුව අනුමත කරලාද, නියම කරපු දේවල්ද?
ඔව්, බුදුහාමුදුරුව අනුදැනවා දාන්නා ගාථාවක්ම කියලා බික්කු හැටියට භවකය කරන්න කර්මස්ථාන ලබාගෙන ඒ වස්සාන කාලේ අයං වස්සාන කාලෝ. කාලෝ කියන්නේ මොකද්ද? කෙලෙස් දවා තවා මගඵල ලබන්න මේ කාලය, මේ වැහි කාලය පාවිච්චි කරන්න. අයං වස්සාන කාලෝ කියන්නේ අද මම වැහි කාලය ගත කරමි කියන එක නෙමෙයි. කාලෝ කියන්නේ මොකද්ද? කෙලෙස් දවා තවා මගඵල ලැබීම තමයි කාලෝ. එනිසා අයං වස්සාන කාලෝ කියන්නේ මේ වැහි කාලේ තමයි නමුත් කෙලස් දවා තමා මගඵල ලැබීමට දරන උත්සාහය තමයි අයං වස්සාන කාලෝ කියන අදිෂ්ඨානය. ඒ නිසා අර කටින සිවුර පූජා කරන්න බුදුහාමුදුරු අනුදැන වදාලා. හැබැයි කටින පූජාව පූජා කරනකොට කවුරුත් දන්නව ගාථාවක් තියෙනවා. මේ ගාථාවේ ඉතාම පැහැදිලිව කියන්නේ තේරුම මට ගාථාව හරියටම පාඩන්නේ තේරුම මේකයි. භික්ඛු කෙනෙක් හැටියට අර කර්මස්ථාන ඉඳගෙන ලබාගෙන ඉඳගෙන ඒ වස් සමාදන් වෙලා වස් අයං වස්සාන කාලෝ වෙලා අර කාලය අවසන් වෙනකොට නැකිටින්නේ සංඝ කියන තත්වයටපත් වෙලා. ඒ නිසා මේ සං භික්ඛු හැටියට ඉඳගත් සංඝ හැටියට වස් අකාලය අවසන් කර පුද්ගලයාට මේ සිවුර කැපයි පූජා කරන්න පුළුවන්. අද කිසිම කෙනෙක් ඔය සම්මතයෙන් බුද්ධ ආගමේ ඉන්න අර පෘථග්ජන පුද්ගලයෙක් හැටියට කර්මස්ථාන අරගෙන වස් කාලේ ඉඳගෙන මගඵලලාභී කෙනෙක් හැටියට නැගිට්ටනම් එයාට අර ගාථාව කියලා පූජා කිරීම හරි. නමුත් පෘථග්ජන පුද්ගලයෙක් හැටියට ඉඳගෙන පෘථග්ජන පුද්ගලයෙක් හැටියටම නැගිට්ටනම් එයාට කිසිසේත්ම කැප නැහැ මේ කටින සිවුර. ඒක නිසා ඒකද සම්මතයක් වෙලා
තියෙනවා.
මේ 1960 ගණන් වල හදාගත්ත වැරදිදයක්නේ. 1960 ගණන් වලට ඉස්සෙල්ලා මෙතන ජීවත් වූ අය ඉන්නවා. ඔහෙවත් කප්රුකක් ඔහෙවත් පන්සලක තිබුණද නැහැ. ඔක 1960න් පස්සේ මේ ව්‍යාපාරය. මේක ව්‍යාපාරයක් හැටියට එක පන්තලක දෙක ඔය ගාල්ල අම්බලන්තොට ගොඩ පැත්තේ පටන් ගත්තා. ඊට පස්සේ මුළු ලංකාවෙම පටන් ගත්තා. තේරුණාද? ඉතින් ඒක නිසා මෙහෙම කප්රුක් පූජාවක් බුද්ධ දේශනාවේ හෝ බුද්ධ ධර්මයේ හෝ කොහෙවත් නැහැ. ඕක විනාශයටම හේතු වෙන දෙයක්. ඒ නිසා
රහතන් වහන්සේ අර මේ බුදුහාමුදුරන්ගේ උස මේ 18 රියන් එහෙම කියලා තියෙනවා. එක එක මත තියෙනවා.
ඒක හරි 18 රියනයි බුදුහාමුදුරන්ගේ උස. එදා රියන් වර්ග දෙකක් තිබුණා. මොකද්ද රියන් වර්ග දෙක? එකක් තිබ්බා මිටි රියනයි වඩු රියනයි කියලා දෙකක් තිබ්බා. මිටි රියන කියන්නේ යම් කිසි කෙනෙක්ගේ අත මෙහෙම තියලා මෙහෙම කළාම මෙන්න මේ එක මිටි රියන. දැන් මේකේ තියෙන්නේ අඟල් කීයද? 4යි. අඟල් 4ව 18ක් කීයද? අඟල් 72යි අඩි 6යි. බුදුහාමුදුරන්ගේ උස මිටිරියන් 18යි. නමුත් දැන් අද වෙනකොට අපේ සිංහල වඩුව වඩුරියන මිසක් මිටිරියන දන්නේ. එදා තිබුණේ මේ අඟල් කියන එකට වඩා තිබුණේ මිටිරියන වඩුරියන. ඒක නිසා මේක අර මිටිරියනයි වඩුරියනයි පටලවා ගත්තාම එදා ඉතින් අර නොයෙකුත් සාහිත්‍ය කතාවල තිබ්බා බුදුහාමුදුරුවෝ මිටිරියන් 18ක් උසයි කියලා. ඒක හරි. ඒක නිසා පස්සේ කාලෙක වඩුරියන් 18ට හැදුවා. ඉතින් අර වඩුව ගත්තට අපිට කරන්න දෙයක් නැහැ.
ඔය වහන්සේ ප්‍රදීර්ඝාෂි
ස්වාමීනි අරහතුන් වහන්සේ අවසරයි. මේ පටිච්ච සම්භූත පිළිබඳවමයි මේ ප්‍රශ්නයත්. හේතුම් පටිච්ච සම්භූතා හේතු බංගානි රුජ්ජති. මෙතන ස්වාමීනි පටිච්ච සම්භූත වෙන්න ඉච්ඡට පටිච්ච වුණා. දැන් මෙතන හේතුවක් තිබුණා ස්වාමීනි.
ඉච්ඡ වෙලා නිච්ච වුණ ගමන්ම හේතුම් පටිච්ච සම්භූතං වෙනවා.
එහෙමයි. දැන් මෙතෙන්දි මෙතෙන්දි ස්වාමීනි මට මෙහෙම අදහසක් එනවා. දැන් හේතුන් කියනකොට මෙතන මට මතුවෙන ප්‍රශ්නයක් තියෙනවා. මේ චතුරාර්ය සත්‍යයේ දුක්ඛාරි සත්‍යෙන්නේ හේතුන් වෙනකොට පිරි අපිරි අතරමයි.
ඒක හරි. හේතුන් තමයි.
එහෙමයි.
ඒකම දුක්ඛාරිය සත්‍ය තමයි සමුදය ආරිය වෙන්නේ.
එහෙමයි.
සම්බූතං කිව්වේ සමුදය ආරිය සත්‍ය.
එහෙමයි.
අර හේතු බංගා නිරුද්ධති කිව්වේ නිරෝධ ගාමිනී ආරිය සත්‍ය.
එහෙමයි.
ඔය සත්‍ය චතුරාර්ය සත්‍යම.
එහෙමයි.
ඔකේ තියෙන්නේ ඔය කොටසේ තියෙන්නේ අර දුක්ඛ සමුදය නිරෝධය නිරෝධගාමිනී හතරම
එහෙමයි
හේතුම් පටිච්ච සම්බූදන් දුක්ඛ දුක්ඛ සමුදය
සමුදය
හේතුබංගා නිරුජ්ජති නිරෝධ නිරෝධගාමිනී
එහෙමයි එහෙමයි
ඒ හතරමයි
එහෙමයි වහන්සේ දීර්ඝායස ලැබුවා
ඒ වගේ නෙමේ ඔය බුද්ධ දේශනාවේ තව බොහෝ වචන තියෙනවා ඔය චතුරාර්ය සත්‍ය වෙන වෙන වචන වලින් විග්‍රහ කරලා තියෙනවා හැබැයි යම් කිසි කෙනෙකුට අර ධර්මඥානයක් තියෙනවා නම් ධම්මවිචේ සම්බුද්ධංගේ තියෙනවා නම් ඔය සියලු දේවල් වල ධර්ම කාරණාව මතු කරගන්න පුළුවන් අවසරයි අරහතුන්
වහන්සේ මේ ධර්ම දේශනාවලදී අපි මේ දහම් කරුණු ලියා ගන්නවා පුළුවන් විදිහට ඒව වැරදුනොත් සංඝ ભેදේ වෙන්නේ
නැහැ ඒව වැරදුනාට සංඝ ભેදේ වෙන්නේ නැහැ කාටවත් කියා දෙන්න ගියොත් වැරදි දේ නම් වෙන්නේ ඉඩ තියෙනවා ඉතින් ඒක නිසා ධර්ම දේශනාවලදී යම් යම් දේවල් ලියාගත්තට කමක් නැහැ නමුත් දැන් අපි CD එකක් දෙනවනේ CD එකක් දෙන නිසා ඕක ලියා නොගත්තත් කමක් නැහැ. ඕක මතක තියා නොගත්තත් කමක් නැහැ. කරන්න ඕන අපි මේ කියන දේවල් මේ දේශනා කරන ධර්මය ලියාගෙන මතක තියාගෙන ඉඳීම කටපාඩම් කිරීම සජ්ජායනා කිරීම නෙමෙයි. මේ සියලු දේවල් උපකාර වෙන්නේ අර යෝ ධම්මෝ යෝ විනයෝසෝ භාසිතම්බෝ කරන්න.
ගෙදර ගියාම මේ මතක් කර ගන්න තමයි ලියහගන්නේ.
ඔව් ඉතින් ඒකට කමක් නැහැ. අපි CD ටටියක් දෙනවනේ ගෙදර ගියාම අහන්න මතක තියාගන්න. ඒකින්ද ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගෙදර ගියාම මතක් කරගන්න ඕන CD පටිය ඇහුවත් නැතත් ලියාගත්තත් නැතත් ගෙදර ගියාම Tamange ඇහැට රූපයක් පටිච්ච වෙනවා කනට ශබ්දයක් ලැබෙනවා අරමුණක් නාසයට ගඳ සුවඳක් දිවට රසක් කයට පහසක් මනසට ධම්මයක් එනවා
එහෙම
මේ හැයටම හය දොරෙන්ම රූප ආරම්මන ශබ්ද ආරම්මන ගන්ධ ආරම්මන රස ආරම්මන පොට්ටබ්බ ආරම්මන ධම්ම ආරම්මන එනවා
එහෙම
මේ ආපු අරමුණ ආරම්මන කියන්නේ අරමුණ අපි භාවිතා කළොත් ඒ දිගේ අපි කටයුතු කළොත් ක්‍රියාත්මක වුණොත් ඒකෙන් තමන්ට යහපතක් නම් අනුන්ටත් යහපතක් නම් ඒක කරන්න.
එහෙමයි.
තමන්ට හෝ අනුන්ට හෝ මේ ඇහෙන් දැක්ක රූපේට පටිච්ච වීම නිසා අපි සංකාර කරලා සංචේතනා කරලා කරන වැඩි එහෙම නැත්නම් කනට ඇහපු මේ වචන නිසා අපි ක්‍රියාත්මක වෙන වැරදි පාරක් නම් ඒ ක්‍රියාත්මක වීම නිසා තමන්ටත් අනුන්ටත් දෙපැත්තටම අවඩක් අහපතක් අසාධාරණයක් වෙනවනම් තමන්ගේ හිත කිලුටු වෙනවනම් අනුන්ගේ හිතත් කිලුටු වෙනවනම් තමන් කරන කියන හිතන දේ නිසා ඒක අත්තරින් ඒ නොකරින් ඒක වෙනස් කරන්න වෙනස් කළා හොඳ වැඩක් කරන්න හොඳ වචනයක් කතා කරන්න ඒක කළොත් මේ ඕවන් ලියා නොගත්තට ඒක යෝ ධම්මෝ යෝ විනයෝ සෝභාසිතම් හේතුඵල ධර්මයට බහගලපා බලා ණය විනයට සසඳා බලා තමන් හැම වෙලාවෙම කටයුතු කරන කෙනෙක් වුණා නම් තමන්ට නොබෝ දවසකින්ම මේ නිවන සාක්ෂාත් වෙනවා.
එහෙමයි. තෙරුවන් සරණයි.
අවසරයි ගෞරවනීය ආරියතුන් වහන්ස. මනෝකායයි මනෝ මනායතනයි එකක්ද දෙකක්ද?
මනෝමය කායයි මනායතනයි සහ මුලින්ම දෙකක්. මනෝමය කාය කියන්නේ මේ දෙපැත්තටම යන්න පුළුවන් දේ. හොඳ පැත්තටත් නරක පැත්තටත් යනවා මනෝමය කාය. මනායතනය නරක පැත්තටමයි යන්නේ. තව එකක් තියෙනවා. ත්‍රිපරිවර්තයක් තියෙනවානේ. අනික මොකද්ද? මනින්ද්‍රිය. මනින්ද්‍රිය යන්නේ හොඳ පැත්තටමයි. මනායතනය යන්නේ අහග යන කුණු ආගන්තුකේ උපගිලිට්ටේන කියන අහග යන කුණු එකතු කරගන්නමයි මනායතනය. මනීන්ද්‍රිය කරන්නේම අර අනවශ්‍ය කොටස් පෙරලා තෝරලා සුද්ධ කළා පවිත්‍ර කළා හොඳ කොටස් විතරක් ගන්නවා. එහෙමනම් මේ ඉන්ද්‍රිය ධර්ම කියන්නේ පෙරහංකඩයක්. මොකද්ද? පෙරණයක්. පෙරලා සුද්ධ පවිත්‍ර කළා නිවන මිදෙන හොඳ දේ ගන්න ඉන්ද්‍රියෙන් පිරන්නේ නැතුව අහක යන කුණු ආහාර කොට ගන්න ආයතන. එතකොට ආයතන වලින් කරන්නේ අර ඉන්ද්‍රිය ධර්ම වලින් බැහැර වෙලා අහක යන කුණු ආගන්තුකෙහි උපගලිටේන උපගලිටන් අරගෙන විඥාන ආහාර සංචේතන ආහාර මනෝ සංපස් ආහාර කබලින්කාර ආහාර ඇරියට ගනී.
අරියතුන් වහන්ස දැන් අපි ගාව තිනවා ගොඩක් දේශකයන් වහන්සේලාගේ මේ පොත් පොත් තිනවා විශාල වශයෙන් දේශීය වශයෙන් උත් විදේශීය වශයෙන් දැන් ඒවා අපි මොකද කරන්නේ දැන් ඒවා තවදුරටත් තියාගෙන ඉන්නේ
මේ ඒවා මොකද කරන්නේ කියලා ඕන එකක් කරන්න ධර්මයේ තියෙනවා නම් ගන්න හැබැයි දැන් ඔය ඕන පොතක් කියවලා කල යුතු කරණීය ධර්මත් නොකල යුතු අකරණීය ධර්මත් තේරුම් ගන්න පුළුවන් නම් දැන් ඔය පොතේ තියෙන වැරදි දේ තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා ඔය මොන පොතක් කිව්වත් දැන් නොමග යන්න. ඔය මොන පොතක් කිව්වත් Tamanට වරදින්නේ නැහැ. Taman හරි දේ දන්නවනම් කළ යුතු දේ දන්නවනම් කරණීය ධර්ම නොකළ යුතු දේ දන්නවනම් අකරණීය ධර්ම ඔය පොත් කිව්වයි කියලා දැන් වෙනස් වෙන්නේ නැහැ. ඔය පොත් ඔය ටීචාවි ඔන්නම් කියවන්නේ ප්‍රශ්නයක් නැහැ.
අන්ස අපි නෙවෙයි දැන් අපි පස්සේ කවුරු හරි ඒව පාවිච්චි කරන්න ගත්තොත් අපි
බැරි දෙයක් කියලා කියන්නේ. ඒගොල්ලන්ටත් අපි කරන්න ඕනේ කියා දෙන්න ඕනේ මේ සියලු දේ දැන් කාලාමා සූත්‍රයේ මොකද කිව්වේ? බුදුහාමුදුරුව කිව්වා ඔය නොයෙකුත් අය ඒ කාලේ පොත් තිබුණේ නැහැ. නොයෙකුත් අය එනවා. දැන් අර කේසපුත්ත ගමේ දැන් මේ කාලාමා සූත්‍රය කාලාමා කෙලෙස් වලින් මිදී නිදහස් වෙන්න හොයපු පුද්ගලයන්ට කිව්වා කාලාමා. ඒ ගමේ බමුණන්ගේ නම් මොකද්ද? කේසපුත්ත බමුණ. ඔය දැන් හරියටම කියනවා නම් ඔය මාමණෙන්ලෙන් හැරිලා යනකොට හෙම්මාතකම අරණායක පාරේ නෙමෙයි හෙම්මාතකම පාරේ දැනට තියෙනවා සැලව කියලා පන්සලක්. මේ පන්සල තමයි මේ අර කම්මස්ස කම්මන නුර ඔය කාලාමා සූත්‍රය දේශනා කර අර කේසපුත්ත බමුණුගම එදා තිබුණ සැලව. මේතෙන්දි තමා බුදුහාමුදුරුවය සාමා සූත්‍රය දේශනා කළේ. මේ ගමට නිතර මේ බමුණු බොහොම ටිකක් මොලේ තියෙන ගැඹුරු ධර්මයක් දන්නාය. ඒකින්ද ඒ ගමට නොයෙක්වර විවිධ බමුණු ආවා. ඒ නිසා බුදුහාමුදුරුව අහමත් කිව්වා අපේ ගමට හැම සතිය දෙකක් තුලම නොයෙකුත් මේ වගේ ධර්මයේ කියලා දේශනා කරන අය එනවා. බුදුහාමුදුරුව කිව්වා ඔය සියල්ල අහගන්න ප්‍රතික්ෂේප කරන්න එපා. හැබැයි ඔය සියල්ලේ දහමක් තියෙනවද නැද්ද කියලා බලන්න. ඒකයි කිව්වේ මා ඉතිකිරාය මා පටිසම්භිදේන මා අනවඥින මේ 11ක් කිව්වා. මා කියන විදී නිදහසිය යුතු 11 කියලා කිව්වා. ඉමේ ධම්මා කුසල නම් ගන්න. ඉමේ ධම්මා අකුසල නම් නොගන්න. ඉමේ ධම්මා අනවඥානං ගන්න. ඉමේ ධම්මා සාවඥානං නොගන්න. ඉමේ ධම්මා විඤ්ඤූප සංහිතානං විඥානය උපසංගමයකින් හිතෙන් ඉවත් වෙනවා නම් ප්‍රඥාව මතුවේ නම් ඒක ගන්න. විඥානයේ වඩා වර්ධනය වෙනවා නම් ඒක අත්තරයි. කරුණු තුනක් න්‍යාය හැටියට බුදුහාමුදුරුව කාලාමවරුන්ට කිව්වා. කෙලෙස් වලින් මිදී නිදහස් කරුණු තුනේම සාරාංශය කෙලෙස් වලින් මිදී නිදහස් වෙනවා නම් කෙලෙස් කපා ගන්න පුළුවන් නම් ගන්න. කෙලෙස් තව තවත් වඩා වර්ධනය වෙනවා නම් කිංටි සූත්‍රෙත් ඕකමයි තියෙන්නේ. අර අකුසලං වඩා වර්ධනය වෙනවා නම් ගන්න එපා. කුසලයේ වඩා වර්ධනය වෙනවා නම් ගන්න. ඒකමයි කාලාමා සූත්‍රයේ තියෙන්නේ කරුණු තුනේම. ඉමේ ධම්මා කුසලා, ඉමේ ධම්මා අනවජ්ජා, ඉමේ ධම්මා විඤ්ඤූප සංහිතානම් ගන්න. එහෙම නැත්නම් ඉමේ ධම්මා අකුසලානම්, ඉමේ ධම්මා සාවජ්ජානම්, ඉමේ ධම්මා විඥානයේ වඩා වර්ධනය වෙනවා නම් ගන්න එපා. මේකමයි කිව්වේ බුදුහාමුදුරුව කොතන. ඒ නිසා ඔය අහන්න ඇහුවට කමක් නැහැ. පොත් කියවන්නේ ඒ වගේ මාත් කියන්නේ පොත් කියවන්නේ. සද්ධර්ම පුණ්ඩරික රූත්‍යත් ඔන්නම් කියවන්න හොයලා. කියවලා බලන්න අපි මේ අද බුද්ධ ආගමේ කියලා මේ ලංකාවේ මේ කරන්නේ මොකද්ද කියන එක. කරන්නේ සියලු දේම අර සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය කියන බුදුහාමුදුරුව නොකියු ඉන්දියාවේදී බුදුහාමුදුරුව පිරිනිවන් පාවට අවුරුදු 700 ගණනක් පස්සේ ඉන්දියාවේදී ලිව්ව සූත්‍රය. සූත්‍ර ගණනක් ලිව්වා ඉන්දියාවේදී. ඉන්දියාවේදී බුදුහාමුදුරුව පිරිනිවන් පාලා අවුරුදු 600 ගණන් යනකොට ඔය සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය 14 වතාවක් ලියලා තියෙනවා. ඒ වගේම ලංකාවතාර සූත්‍රය, ඒ වගේම පාරමිතා සූත්‍ර, ප්‍රඥා පාරමිතා සූත්‍ර, ඒ වගේම ලලිත විස්තරය, දිව්‍ය අවධානය, අර අභිධර්ම සමුච්චය, සමුච්චය පොත් 6ක් විතර තියෙනවා. මේවා ඔක්කොම ලියලා තියෙන්නේ සංස්කෘත භාෂාවෙන්, ඡන්දස් වෛදික භාෂාවෙන් ඉන්දියාවේදී අර බුද්ධාගමේ පඬිවරු. ඒවා ආගම, ඒවා දහමක් නෑ. ඒවා තමයි ලංකාවට පස්සේ කාලෙක පොළොන්නරුවගෙන් පස්සේ අර අභයගිරියේ හිටිය පරපුර මහා සාංගික නිකායෙන් ආපු තන්ත්‍රවාදී, වෛතුල්‍යවාදී වගේ අය ගෙනල්ල ලංකාවේ ඒවා භාවිතා කරන්න පටන් ගත්තා. ඒකයි උනේ.
අරියතුන් වහන්සේ අජාසත් රජුව මනුෂ්‍ය ලෝකයට ආවේ අනන්තරේ පාප කර්මයක් කරගන්නමද? ඒක හේතුප්‍රත්‍යයද?
නෑ, ඉතින් ඒක කර්මයක් නිසා වුණා. කර්මයක් කරගත්ත නිසා අනන්තරේ පාප කර්මයක් කළා. හේතුඵල ඵල හේතු වුණා. ඉතින් ඒක නිසා
මනුෂ්‍ය ලෝකයට ආවේ. මේ ඒ
මනුෂ්‍ය ලෝකයට ආවේ ඉතින් යම් පුණ්‍ය ශක්තියක් තිබුණ නිසා. බුදුහාමුදුරන්ගෙන් බණත් ඇහුවා. බුදුහාමුදුරුවෝ දැක්කා. හැබැයි අනන්තරිය පාප කර්මයකුත් කරගත්තා. මොකද හේතුව? පාපමිත්‍ර සේවනය. ඉතින් පාපමිත්‍ර සේවනය තමයි කම්මාවරණය. ඒ නිසා අනන්තරිය පාප කර්මයක් කරගෙන විපාකාවරණයක් කරගෙන හතර අපායට ගියා. ඒක නිසා මනුස්ස ලෝකෙට එන්නේ කවුරු හරි පුබ්බේතගත පුඤ්ඤතා ශක්තියක් තියෙන නිසා. හැබැයි ඇවිල්ලා කරන වැඩ, කියන දේවල්, කරන දේවල්, හිතන දේවල් නිසා විපාකාවරණයක්, ක්ලේශාවරණයක් සිද්ධ වෙනවා. ඊට පස්සේ මනුස්ස ලෝකේ මනුස්ස බව මිනිසත් බව කෙලිසා ගන්නවා කාලාන්තරය. ආයි යනවා අර පොට්ටපාදු ව්‍යාපාදු කියන දෙකෙන්කකට. ඉතින් ඒක නිසා දැන් මේ මිනිහෙක් වුණාම තමයි ඔයාම අනන්තරී පාප කර්මයක්. බල්ලෙකුට අනන්තරී පාප කර්මයක් කරන්න බෑ. පුළුවන්ද? බෑ. මිනිහෙක් විතරමයි මේවා කරන්නේ. ඉතින් ඒක නිසා මේක හොඳට හිතේ තියාගන්න ඕන.
දීර්ඝායුෂය.
ගෞරවණීය අරහතුන් වහන්ස, මේ වර්තමානයේ බොහෝ මේ මාධ්‍ය ඔස්සේ ප්‍රචාර වෙන ධර්ම දේශනා සඳහා මේ බෞද්ධාගමිකයින් දායකත්වයේ දරනවානේ. එතකොට ඒ දායකත්වයේ දැරීමේදී මොකක්ද
මේ මේ ප්‍රසිද්ධිය ප්‍රචාරය ප්‍රතිලාභය? අර මේ බවා බව හේතු වන්දහ තමයි ඔය කරන්නේ. ඔය කරන්නේ මොකද්ද? අනික් මිනිසුන්ටත් ප්‍රචාරයක් ප්‍රසිද්ධියක් දෙන්න මේ අපිත් බණක් කියෙව්වා කියලා.
එතෙන්දී සවනහස මොකක් හරි පාප කර්මයක් වෙනවද?
එතෙන්දී ඉතින් මෙහෙමයි. අර හාමුදුරුවෝ ධර්මයක් දේශනා කළොත්, අඩු ගානේ හොඳ සුගතියට යන දෙයක් හරි දේශනා කළොත් හොඳයි. නමුත් ඔය සමහර හාමුදුරුවෝ නම් එතෙන්ට ඇහිලා බනිනවා. අඬවන වැඩ කතා කියනවා. හිනස්සන කතා කියනවා. ඔය එහෙම හාමුදුරුවමක් ඉන්නවා. එක්කෙනෙන් දෙන්නේ නෙමෙයි, ඔය ගුවන් විදුලි වල චැනල් වල බෞද්ධ චැනල් වගේ මිනිසුන්ව අඬවන, මිනිසුන්ව හිනාවන, හිනස් කරවන, අනිපාර අනික් මිනිසුන්ට බණින, මේ ධර්මයේ විවේචනය කරන, නොයෙකුත් අයට විරුද්ධව කතා කරන මිනිස්සු ඉන්නවා. අර කිංචි සූත්‍රයේ ඔය සියල්ලම තියෙනවා. ඒ වගේ කිව්වොත් නම් ඒ පුද්ගලයාටත් අර දායකත්වය දැරූ පුද්ගලයන්ටත් මේකේ ආපජ්ජ තියෙනවා, ආපත් තියෙනවා.
එතකොට ස්වාමීන් වහන්ස, මේ දැන් අනන්තරද පාප කර්මයක් කරපු කෙනෙකුට මේ ජීවිතයේදී මොන හරි මාර්ගඵලයකට එන්න හරි
අනන්තරිය පාප කර්මයක් කළොත් අතේකිච්ච පරිකුප්පා අතේකිච්ච කිසිසේත්ම මරණ මොහොතේදී මතක් වෙන එකම කර්මය මොකද්ද? අනන්තරිය පාප. ජීවත් වෙලා ඉන්න කම්ම අනන්තරිය පාප කර්මය නිවන වළක්වනා ධර්මාවබෝධය ලබන්න බැරි වෙනවා. මරණ මොහොතේ එන එකම චේතනාව මොකද්ද? එකම බලවත් කර්මය ගරුක කර්මය මොකද්ද? අනන්තරි පාප කර්මය. ඒක මිසක් වෙන කිසිම දෙයක් ඒ පුද්ගලයාට එන්නේ නැහැ, එන්න බෑ. ඒක ධර්මතාවය, ඒක නියාම ධර්මය. ඒක නිසා මගපල් ලබන්න තියා හිතන්නවත් බෑ. හතර අපායෙම
තමයි. එතකොට සන්නහසර එවැලෙම පල දෙනවා කියන එක
එවැලෙම පල දෙනවා කියන්නේ ඒක අතේ පල වෙනවා වගේ පල වෙනවා. ඒ කියන්නේ මේ ජීවිත කාලය තුල නිව මේකේ ඵල විපාක ලැබෙනවා කියන එක.
තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්ස. මේ සංසාර ණය ගනුදෙනු ගැන කතා කරනකොට දැන් අපිට කවුරු හරි ගැන ද්වේෂයක් මේ කේන්තියක් ඇති වුණොත් ඒක කොහොමද ණය ගනුදෙනුවක් වෙන්නේ? චුට්ටක් පැහැදිලි කරලා දෙන්න.
දැන් කේන්තියක් වුණොත් තමන්ගේ අධ්‍යාත්මික වශයෙන් වාපිච්චම් තුන කිලුටු වෙනවද? ඒ කිලුටු වුණාම තමන් කේන්තියෙන් මනෝපුබ්බංගමා ධම්මා මනෝසිට්ඨා මනෝසිට්ඨා මනෝමයා මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා. මනසාචේ පදුට්ඨේන වෙනවා මේ කේන්තියක් ආව. එතකොට කරන වචන කියන කතා සහ සිතුවිලි නිසා මේ ආපෝ තීජෝ ආයෝ පටි භූත මහ භූත හතරම කිලුටු වෙනවා. කිලුටු කරනවා. දැන් තමන්ට අධ්‍යාත්මික වශයෙන් මේ කේන්තියක් ආවම අධ්‍යාත්මික වශයෙන් තමන්ගේ වාපිච්චම් තුන කිලුටු වෙලා තමන්ගේ ලේ ධාතුව කිලුටු වෙනවා. බාහිර වශයෙන් ඒ ලේ ධාතුව කිලුටු වෙලා තමන් අර වචනෙන් ක්‍රියාවෙන් සිටවිල්ලෙන් අර කරන කියන හිතන දේවල් නිසා ආපෝ තේජෝ ආයෝ පඨවි මහ භූත හතර කිලුටු කරනවා. විසකිරණ ශක්තියක් විශ්වයට නිකුත් කරනවා. මේ කවුද විසකිරණ ශක්තිය නිකුත් කළේ? අර ද්වේෂයෙන් කටයුතු කරන අර බාසතිවා කරෝතිවා පුද්ගලයා. ඒ තමන් නිකුත් කරපු කිරණ ශක්තිය නිසා විශ්වය කළු වෙනවා. ණය වෙනවද නැද්ද? ණය වුණා. කවුද ණය ගවන්න ඕන? ඒකට තමන්ට ආපහු පටසන් දෙනවා. ණයක යන්න වෙනවා. ඒකට ප්‍රතිවිපාක වෙනවා. දෙන විඳින්න වෙනවා. ඒක තමයි ණය. ඒක තමයි වෙන්නේ. දැන් මෛත්‍රියෙන් කටයුතු කළොත් මොකද වෙන්නේ? තමන්ගේ ධාතුව වාපිච්චම් තුන පිරිසිදු වෙනවා. තමන්ගේ මනස පිරිසිදු වෙනවා. ඒ වගේම මෛත්‍රියෙන් කටයුතු කරන ගමන්ම වෙන්නේ. මොකද අර ආපෝ තේජෝ ආයෝ පඨවි මහ භූත හතරම් පිරිසිදු වෙනවා. ඒක නිසා ඒ තමන් ආපෝ තේජෝ ආයෝ පඨවි හතර පිරිසිදු කිරීම නිසා තමන්ගේ යුතුකම් වගේ මිටු කිරීම නිසා ඒ තමන්ගේ ඒ පිරිසිදු කිරීමේ ශක්තිය නිවන් දකිනා ජාති දක්වා තමන්ට උපකාරයක් වෙනවා. නිවන් දකිනා ජාති දක්වා අර ද්වේෂය තමන් පසුපස එනවා. තමන්ගේ නිවන ආවරණය කරන දෙපැත්තම එහෙම. ඉතින් ඒක නිසා දැන් හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන අපි මේ අපිට තරහ යන්නේ, තරහ ගන්න, තරහ එන්නේ, තරහෙන් ක්‍රියා කරන්නේ මේ අහක යන කුණු කුඩුවල් නිසා, අනුන්ගේ දේවල් නිසා, හරයක් පට්ටයක් නැති දේවල්. ඉතින් එහෙම දේවල් නිසා අපි කිලුටු කරගත්තොත් දෙපැත්තක් කිලුටු වෙන බව තේරුම් ගන්න ඕන. තමන්ගේ වාපිච්චම් තුන විසම වෙලා තුන් දොස් කිපිලා තමන්ගේ ලෙඩ රෝග හැදිනවා. ඒ වගේම තමන් එහෙම අර මේ ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් අර විසකිරණ ශක්තියක් ශාප කිරීමක් කෝප වීමක් නිසා අර වචනයෙන් ක්‍රියාවෙන් සිටිවිල්ලෙන් යම් වචනයක් කතා කළොත් ක්‍රියා කළොත් ඒක නිසා අර වාපි ආපෝ තේජෝ ආයෝ පඨවි මහ භූත අර චතුර්ණංච මහ භූත කිලුටු වෙනවා. කිලුටු කරන නිසා බාහිර වශයෙන් තමන් ණය වෙනවා, දෙපැත්තකින් ණය වෙනවා. ඒ නිසා මෛත්‍රී කළොත් දෙපැත්තෙන්ම පිරිසිදු වෙනවා, ණය මිදී නිදහස් වෙනවා. ද්වේෂෙන් රාගයෙන් මෝහයෙන් කටයුතු කළොත් දෙපැත්තකින්ම කිලුටු වෙනවා, අපිරිසිදු වෙනවා. ඒකයි මේ අර කුසලයේ පිහිටීම සහ අකුසලයේ මිදීම කියන දෙකේ තියෙනවා.
එහෙම සංහස දීර්ඝායල වේවහන්සේට.
අවසරයි ආරියතුම වහන්ස. මේ අප දැන් අපගේ ආයතන හරහා එන අරමුණු වලදී වර්තමාන මොහොතේ ගන්න එන අරමුණු වලදී රාග දේශ මොහ එනකොට අපි ඒක ආනපාන කරලා ඒක ප්‍රහාණය කරගන්න දැන් දන්නවනේ. ඒක අමතරව අපිට මේ එන ආරම්මන වලදී ඇතැම් අවස්ථාවල ආන විතරකුත් ඇතැම් අවස්ථාවල පාන විතරකුත් එනවා නේද?
දැන් සංකාර සිටිවිල්ලක් ආවොත් ආනපාන දෙකම කළ යුතුයි. ක්‍රියා සිටිවිල්ලක් ආවොත් ආනපමනයි. තේරුණාද? අව්‍යාගත සිටිවිල්ලකදී ආනපාන කරන්න ඕනේ නැහැ. මේක තේරුණාද හොඳටම? සංකාර සිටිවිල්ලක් කියන්නේ අර හේතුම් පටිච්ච සම්භූතං වෙන සමුදය උපදින අනුසය උපදින වැරදි දෙයක්. සංකාර කියන්නේ අර වචනෙන් ක්‍රියාවෙන් කතාවෙන් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කරන දේවල් සංකාර. ඒවා වහාම ආනපාන දෙකම කරන්න ඕන. අර වැරදි දේ අත්හැරලා එතෙන්ට හරි දේ ගැනීම අනතිවර්තනට්ඨේන භාවන. ඒක දෙකම කරන්න ඕන. ඒක සමත විපස්සනා වශයෙන් දෙකම කරන්නත් ඕන. අර සමතික්කමයි සමතේ ඉක්මවා මා මිදී නිදහසෙන්නම කරන්න ඕන. ඉතින් ඒක නිසා ඒක ආනපාන දෙකම. අර ක්‍රියාසිට නම් ඒක ආනපමන. ඒකේ පාන කරන්න දෙයක් නැහැ. ඒක ආසේවිතා භාවිතා බහුලී කතා යානි කතා වත්තු කතා සුල්මාරද්දාය පරිචිතා. අව්‍යාගත සිට නම් ඒක මොකක්වත් කරන්න ඕනේ නැහැ. මේකේ තියෙන ඔය ත්‍රිපාටි වට්ටය.
අවසරයි ගරුතර ස්වාමීන් වහන්සේ. මජ්ක්‍ධිමා කියන එක මත්ීමෙන් මිදෙනවා කියන එක හොඳට පැහැදිලි. නමුත් කරණීයමෙත සූත්‍රයේ මජ්ක්‍ධිමා රස්සකාමුක තූලා කියලා
කියන්නේ රස්ස කියන්නේ මජ්ක්‍ධිමා රස්සකාමුක තූලා. රස්ස කියන්නේ අර රසංවා කියන එකමයි මෙතන. අපිට මෙතන තියෙන්නේ මජ්ක්‍ධිමා රස්සකාමුක තූලා. මේක රස්ස කරන්න බෑ. ඒක මිදි නිදහස් වෙන්න දන්නේ නැහැ. මේක අකරණීය ධර්මයක්. ඒ නිසා අකරණීය ධර්ම නිසා මත්වීම තව තවත් වැඩි වෙනවා. ඒ අනුව කාමුක තූලා වෙනවා. ඒක තූල කියන්නේ එතන තැවෙනවා දැවෙනවා. ඒක නිසා සන්තාපයටපත් වෙනවා. ඒකයි කාමුක තූලා. ඒක මිදි නිදහස් විය යුතු. දැන් මිදි නිදහස් විය යුතු දේ තමයි දැන් අර ගිරිමා නන්දි වගේ මජ්ක්‍ධිමා රස්සකාමුක තූලා. මිදි නිදහසේ යුතුදේ මිදෙන්නේ නැතුව එකෙන් තැවෙනවා. ඒක දැන් මේ මාගදී භාෂාවේ ශබ්ද සංඥා තේරුම් ගත්තේ නැත්නම් මේක සිංහලෙන් හිටලා ලිව්වොත් ඕක අර්ථය සම්පූර්ණ වැරදි වෙනවා. ඒකයි
වෙන්නේ. සුපත්‍යත්
ඔය ත්‍රිපිටකේ මේ මාගදී වචන වල මා මුලට තියෙන්නත් පුළුවන්, මැදට තියෙන්නත් පුළුවන්, අගට තියෙන්නත් පුළුවන්. දැන් තියෙන්නේ මේක මූලපරියාය සූත්‍රයේ තියෙනවා මුලට අගට මැදට තුනම. දැන් මුලට තියෙන තැන් තියෙනවා. දැන් තියෙනවා මාමං හිංසි අපාදකෝ මාමං හිංසි දෙපාදකෝ මාමං හිංසි චතුප්පදෝ මාමං හිංසි බහුපදු. එතන මුල තියෙන්නේ මා. ඒක අර මිදි නිදහස් වෙනවා නම් මා මුල. අර මිදි නිදහස් වෙන්න දන්නේ නැත්නම් මා තියෙන්නේ මුල නෙමේ මැද හෝ අග. ඒ නිසා මජ්ක්‍ධිමා රස්සකාමුක තූලා කියන්නේ අර මත්වීමෙන් මිදි නිදහස් වෙන්න නොදැනීම නිසා කාමුක තූලා වීම. ඒ නිසා මේ මා කියන වචනේ ඒ වගේම න කියන වචනේ මැද මුල අග තුන් පැත්තෙම මාගදී භාෂාවේ නොයෙක් අර්ථයන් විවිධ අර්ථයන් එන මාකාරයට භාවිතා කරලා පාවිච්චි කරලා තියෙනවා. එනිසා මේක හරියටම මාගදී ශබ්ද සංඥා තේරුම් ගත්තේ නැතුව සිංහල භාෂාවෙන් හිතලා මේක පරිවර්තනය කළොත් සහ මුලින්ම ධර්මය අධර්මය වෙනවා, ආචිකනාව දේශනාව අනාචිකනාව වෙනවා, අර බුද්ධ භාෂිතේ ලපිටිය අලපිටිය භාෂිතේ ඒකයි වෙන්නේ.
ඒ ස්වාමීන් වහන්සේ අපිට කියලා තියෙන දිග සත්තුයි පිටි සත්තුයි
සම්පූර්ණම වැරදි. දීගං වා කියන්නේ දැන් මේ දීර්ඝ සංසාරය අපි පුරුදු කරගත්තදී. ඒ වගේම මේ අනික මොකද්ද මහන්තාව. මහන්තත්වයේ මාන්නේ මහන්තත්වයේ මාන්නේ අස්මිමානී. ඒක නිසා මේ සියලු දේ හරියට තේරුම් ගන්න ඕන මාගදී භාෂාව. ඔය ත්‍රිපිටකය ඔය පිළිපොතේ තියෙන පරිවර්තනය කරලා තියෙන මිනිස්සු සියල්ලම වැරදියට පරිවර්තනය කරලා තියෙන්නේ උගන්නන්න. ඒවා ධර්මයක් නෑ, ඒවා අර ආනන්තරිය පාප කර්මයක් වෙන දේවල්. හොඳයි, එහෙනම් දැන් මං හිතන්නේ වැස්සත් ආව වෙලාවට, එහෙමනම් අපි මේ ගිලම්පස විවේකයට නවත්වනවා. කවුරුත් සාධුකාරයක් දෙන්න. පාණුගිරේ පදිංචි චිත්‍රා මහත්මිය විසින් කේ අමරසිරි සාම්පුරුෂයාගේ 70 වෙනි 73 වෙනි උපන්දිනය වෙනුවෙන් ආශිර්වාද කිරීමටත්, ඒ වගේම මනෝජී අමරසිරි දුවගේ 45 වෙනි උපන්දිනය වෙනුවෙන් සහ මියපරලොවගිය සංසාරගත සියලු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම සඳහාත් ඒ පාණුගිරේ පදිංචි චිත්‍රා මහත්මිය ඇතුළු ඒ පවුලේ අය විසින් මේ ගිලම්පස දාන මේ පින්කම කරලා තිනවා. ඒ නිසා ඒ සියලු පින්වතුන්ට ආශිර්වාද කරලා ප්‍රත්‍යක්ෂා ඥානයෙන් යුතුව එයාගේ ඥාතීන්ට පින් දීලා පින් පවරලා ණයෙන් මිදී නිදහස් වෙලා ඒ ගිලම්පස දානය භාවිතා කරන්නට මේ පින්වතුන් ප්‍රත්‍යක්ෂා ඥානයෙන් යුතුව කටයුතු කරනවා. ඒ නිසා ඒකටත් පින් දීලා ප්‍රත්‍යක්ෂා ඥානයෙන් කටයුතු කරන්න පින් අනුමෝදන් කරන්න මේ ගාථාවන් කියන්නේ. එත්තාවතාචම් මේ සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් මේ සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා දන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් මේ සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා දන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතීනං සුසුඛිතා වුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං සුසුඛිතා වුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං සුසුඛිතා වුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම් මාමේ බාල සමාගම සතන් සමාගම යාව නිබ්බාන පත්තිය. හොඳයි, සියලු දෙනාටම යහපතක් වේවා, සතක් වේවා, ශාන්තියක් වේවා, සහනයක්ම වේවා. ධම්මානු ධම්ම පටිපදාවේ ඇසිරෙන්නටම මේ සියලු කරුණු උපකාර වේවා හේතුවාසී.